ඔයාලා මට කියන්න, ඔයාලා මොකද්ද බුද්ධ ශාසනය කියන එකෙන් ගන්න ප්‍රයෝජනේ? මොකද්ද බුද්ධ ශාසනය කියන පදනමෙන් ගත්ත ප්‍රයෝජනේ මොකද්ද? ජීවිත ඇති කරගත්ත දේ මොකද්ද කියලා මට කියන්න. ඇහුවොත් බෞද්ධනේ මේ පුතේ, ඇහුම් කන් දෙන්න. ඇහුවොත් බෞද්ධ. එතකොට නමුත් ගත්ත ප්‍රයෝජනේ මොකද්ද බුද්ධ ශාසනය කියන එකෙන් ඔයාලගේ ජීවිත ඇති කරගත්ත දේ? ඒ කියන්නේ ගත්ත ප්‍රයෝජනයක් නැහැනේ. එහෙමද? එතකොට තේරෙනවද අම්මා? ඒ කියන්නේ දැන් අපි දන්න දේ අපි කියනවනම් ප්‍රාණඝාතයෙන් දෙම් වෙනවා බුදුන් වහන්සේ නිසා කියලා. එහෙනම් අපි බුදුන් වහන්සේගේ දහමයි අපි දැනගන්න ඕන. භාග්‍යතුන් වහන්සේ ප්‍රාණඝාතය ගැන මෙන්න මෙහෙමයි කියලා තියෙනවා. ප්‍රාණඝාතයෙන් කිරීමෙන්, ප්‍රාණඝාතය සිදු කිරීමෙන් ජීවිත විනාශ කළා දැමීමෙන් මෙන්න මේ දේ සිදු වෙනවා ජීවිතයකට. ඒ වගේම ඒ කියන්නේ ප්‍රතිවිපාකේ ප්‍රතිඵලය ලැබෙන. එතකොට ඒක නොකිරීමෙන්, ඒ වෙන්වීමෙන් භාග්‍යතුන් වහන්සේ මෙන්න මේක ලැබෙනවා, මෙන්න මේ ආනිසස ලැබෙනවා කියලා අපිට කියන දරාගත දෙයක් තියෙනවා. අන්න එතකොට මේ එහෙම කියන්න පුළුවන් වීමට කියන අර වාචෙන්ති කියන පදනම, ඒ කියන්නේ සම්බුද්ධ ශාසනය අතුරුදහන් නොවි පවතින ප්‍රබල කාරණාව තුන්වෙනි. මුලින්ම දහම අහන්න ඕන ගිහිල්ලා ධර්මයේ කියලා දෙන අය වෙත ගිහින්. දෙක, ඒ අහපු දහම හොඳට දරා ගන්න ඕන. දරාගත් ධර්මය එයා හොඳට ඒ තව කාරණාට යතෙනවා. නමුත් මූලික වශයෙන් මම කියන්නේ ඊට පස්සේ ඒ දරාගත් ධර්මය අපිට කියන්න, ඒ කියන්නේ කටපාඩම් දෙන්න පුළුවන් වෙනවා. ඔක්කොම අකුරක් අකුරක් ගන්න නෙමෙයි. ඒ කියන්නේ ධර්මය ගණන ඒ බුදු ධර්මාචාර්යවගේ විදිහටම නෙමෙයි. තමන් දරාගත්ත බුදුන් වහන්සේගේ ධර්ම සාරාංශයක් තියෙනවා. අන්න ඒ දේ කියන්න පුළුවන්. ඒ කියන්නේ මූලය. ඒකේ නිදාණය කියන්න පුළුවන් වෙනවා. භාග්‍යතුන් වහන්සේ අසවල් දවසේ මෙන්න මේම තැනකදී මෙන්න මෙහෙම දේශනා කළා තියෙනවා. අන්න එහෙමනොත් තමයි අම්මා මේ අපිට පැනවෙන්නේ බුදුන් වහන්සේගේ ධර්මට අනුව දෙයක් අපි දරාගෙන ඉන්නවා කියලා. එතකොට එහෙම නැතුව කවුරු හරි ලෝකේ කියනවා නම් අම්මම බුදුන් වහන්සේ නිසා ප්‍රාණඝාතයෙන් වෙන්ුණා, බුදුරැන්සේ කියලා තියෙන නිසා සොරකමෙන් වෙන්ුණා, මිච්ඡා කාමසෙනෙන් වෙන්ුණා, මුසාවාදයෙන් වෙන්ුණා, ඒ ආදි වශයෙන් සුරාපානයෙන් වෙන්ුණා, තවත් පිසුනා වාචා, ඒ කියන්නේ සමාජ බිඳවන ඔය කේලම කියන වචනේ පාවිච්චි කරන්න එපා. ඒක අවංකවම සිංහල අර්ථයකුත් නෙවෙයි, පාලි අර්ථයක් නෙවෙයි. පාලියෙන් පිසුනා වාචා, සිංහලෙන් සමාජ සම්බන්ධතා බිඳ වැටෙන දෙවියන් නව කියන්නේ ගිනිගෙන ගිනි ගන්න. ඔය ගෙවල් ගිනි තිනවා කියන්නේ අන්න ඒ අර්ථෙවත් ගන්න. ගෙවල් ගිනි තින වචන කතා බහේ මෙම් වෙනවා කියලාවත් මතක තියාගන්න සිංහල මිනිස්සු. පිසුනා වචා කියන එකේ අර්ථය ඒකයි. සමාජ සම්බන්ධතා, හිතමිතුරු සම්බන්ධතා බිඳ දමන දෙවියන් වචන කතා බහේ මෙම් වෙනවා මිනිස්සේ. එතකොට දැන් එහෙම කියන්න පුළුවන් නම් දැන් එහෙම කියනවනම් අපිට අර පදනම තියෙනවා. භාග්‍යතුන් වහන්සේ මෙන්න මෙහෙමයි පනවල තියෙන්නේ. එහෙම නැත්නම් දැන් ලෝකේ නැද්ද ප්‍රාණඝාත නොකරණයි? නොඑක ආගම් වල ඉන්නවනේ මහා මිච්ඡා දිට්ඨික අපාගාමී ආගම් වල තියෙනවා. කියන්නේ එකිනෙකා, ඒ කියන්නේ නොඑක පදන. දෙවියන් වහන්සේ මේ ලෝකේ මැව්ව කියයි. ඒ හැම පදනකම මේ ප්‍රාණඝාතයේ මෙමීමක් තියෙනවා. නොඑක දහමුන් ලෝකේ පුරාවට. එතකොට මේ එහෙනම් අපිත් ඒ අයකෙත් වෙනසක් තියෙන ඔන්න ඔතනේ. සුතවත් අරිසාවකයා සහ අසුතව පුතුජන. එතකොට සුතව අරිසාවක කියන්නේ ඒකයි. සුතව අරිසාවක කියන්නේ අහපු දේවල් පිරිසුදු දරාගෙන, දරාගත් දේ ඔහු ඒ වචනාර්ථ පිරිසුදු කරගෙන පිරිසුදු මනසෙන් ගලපගෙන ඉන්න ඕන. ඔහුගේ දැක්ම පිරිසුදු වෙලා තියෙන්න ඕන. භාග්‍යතුන් වහන්සේගේ දහම තුලින් ඒ කාරණා වර්ධය. තේරුණාද? ඒ කියන්නේ ඒ කාරණා වර්ධය භාග්‍යතුන් වහන්සේ කුමද්ද දේශනා කළ තියෙන කියලා ඔහු දැනගෙන ඉන්න ඕන. අන්න ඒකට කියනවා ඔය දිට්ඨිය සුප්පටිද්දා කියලා පාලි පදයක් තියෙනවා. දැක්ම පිරිසුදු වෙන්න ඕන ඒ කාරණා අර්ථය. භාග්‍යතුන් වහන්සේ ප්‍රාණඝාතයේ සම්බන්ධයෙන් මොකද්ද දේශනා කළේ? සොරකම අදත්තාදානයේ සම්බන්ධයෙන් මොකද්ද කියලා තියෙන්නේ? මිච්ඡා කාමසේන සම්බන්ධයෙන් මොකද්ද භාග්‍යතුන් වහන්සේ කියලා තියෙන්නේ? කිරීම සහ නොකිරීම. කිරීම තුලින් ලැබෙන ප්‍රතිවිපාක, නොකිරීම තුලින් ඒ මෙම්වීමෙන් ලැබෙන ප්‍රතිවිපාක. යහපතේ හැසිරීමෙන් අයහපතේ මෙම්වීමෙන් ලැබෙන ප්‍රතිපාකේ දැනගන්න ඕන භාග්‍යතුන් වහන්සේගේ දහමට අනුව. මෙන්න මේකටයි කියන්නේ සුතව අරිසාවක කියලා. එහෙම නැත්නම් ඒ හැම දිනාටම කියනවා අසුතව පුතු ජනපාලියේ. සුතව අරිසාවක කියන්නේ ඒ සුතය දහම සුතවා කියන එක බුදුන් වහන්සේගේ දහමයන්ම අංග පහක් තියෙනවා. දහම අහනවා ගිහින් භික්ෂුවක් හෝ භික්ෂුණියක් හෝ උපාසකයෙක් උපාසිකාවක් වෙත දිව්‍ය හෝ මනුස් බ්‍රහ්ම ඔය කුමන හෝ තථාගත ශ්‍රාවකයෙක් හෝ ඒ තථාගත හරහා සම්මා සම්බුදුරජාණන් වහන්සේ නමක් ළඟට ගිහිල්ලා දහම අහන්න ඕන. දහම ලැබෙන්නේ ක්‍රම දෙකෙන්. කවදාවත් පොතකින් ලැබෙන්නේ නැහැ. ලැබෙන්නේ ඒකාන්තෙම තථාගතයන් වහන්සේගේ ගිහිවෝ පැවිදි දෙව් මිනිස් බ්‍රහ්ම තථාගත ශ්‍රාවකෙක්ගෙන් දහම අහන්න ඕන. එහෙම නැත්නම් මේ ලෝකේ ශ්‍රේෂ්ඨ උත්තමයා ඒ ලෝතර සම්මා සම්බුදුරෙගෙන් දහම අහන්න ඕන. ওই පදනන් දෙක විතරයි සම්බුදු ශාසනයක දහම ලැබෙන ක්‍රම දෙක. එතකොට මේ දෙක තුලින් ඒ ඇහෙන්නා වූ දහමට කියනවා ශ්‍රවණය. ඇහුම් කන් දීම. එක සුතා කියන එකේ අංග පහක් තියෙනවා. සුතවත් සුතවා අරිසාවක සුතවා කියන්නේ දහම අහලා දරාගෙන පිරිසුදු වචන අර්ථ හත්පස තේරුම් අරගෙන නිවැරදි අර්ථ ගලපගෙන මනසෙන් පෙළගස්ස ගන්න ඕන. අන්නේ පෙළගස්ස ගන්නකොට ඒ කරුණවර්භයයි ඒ කරුණවර්භය දානේ සම්බන්ධයෙන් කොහොමද බුදුන් හසේ පනවල තියෙන්නේ? ප්‍රාණඝාතයේ සම්බන්ධයෙන් කොහොමද? ඒ කියන්නේ ශික්ෂාපද සම්බන්ධයෙන් කොහොමද? සීල කියන්නේ සීල කියන පදනම මොකද්ද? එතකොට සමාධියට කරගෙන යන පිණිස වැඩි යතු භාවනා අරුණාදී පදනම මොකද්ද? බුදුන් වහන්සේ පනවල තියෙන සසරේ නිදහස් වීමේ මඟ සතරදිපට්ඨානෙ. මෙන්න මේවා ඒ කරුණාර්භය අහුගේ දැක්ම පිරිසුදු වෙන්න ඕන දැනුම තුලින්. එතකොට අපි කියනවා නම් අපි තිසරණ සරණ ගියායි අපි බෞද්ධයෝ කියලා එතන තියෙන මහා මූලික පදනම. අමූලික කියන්නේ මූලයක් නැහැ, පොළොවක් නැහැ, පිටිටල ඉන්න පදනමක් නැහැ, හරසුන් පදනම. අර නාමික අර බෞද්ධ කියන්නේ නාමික බෞද්ධ නාමික එහෙම පැවිදෙක් ඉන්නවනම් එයා නාමික චීවරධාරී බුදු සාසනය තුල. එහෙම ගිහි කෙනෙක් ඉන්නවනම් එයා නාමික උපාසක උපාසිකාවක් උපාසක නාමික උපාසක ධාරී චීවරද පැවිද්දෙක් වගේම තමයි ගිහින්. ඒකෝ නාමික නම විතරයි. හොඳයි. ඒතකොට ඔයාලා බලන්න අපි බෞද්ධ කියනවා හැමදාමනේ මහා කාලකන්ණි වැඩක් ඔය හෙන්රි ස්ට්‍රීට් ඕල්කට්ලා සහ එතනින් ඒ රජයත්ව කරේ මේක මේ උපැන්නට ආගම දාලා මහා පරාදයක් කරේ. මේක ඊටතරා මේක ආගමකුත් නෙවෙයි, ඒක ලෝකේ පිළිගත් දෙයක්. මේක ධර්මයක්, චතුරාර්ය සත්‍ය ධර්මය. ලෝකේ ගෞතම බුදු සාසනය සම්බන්ධයෙන් ආගමක් කියලා වර්ග කළා නෑ නේ බන්ති. බුද්ධ සාසනය ආගමක් වශයෙන් වර්ග කළා නෑ. හොඳයි, අපි එදා ඉඳන් කියන මේක ආගමක් නෙවෙයි, මේක දර්ශනයක් නෙවෙයි, මේක ධර්මයක්. ඒකාන්ත සනාතන සත්‍ය ධර්මය. සියලු මිනිසුන්ට සියලු සත්‍යයන්ට උරුම වෙච්ච ධර්මය, ධර්මතාවය ගැන අඳුනලා දීපු දෙය සහ එයින් වෙන්වීම නිදහස් වීම. ධර්මතාවය අඳුනලා දෙනවා දුක කරා යන, ඒකෙන් වෙන්වීමකුත් පනවන බුදුරජාණන්ගේ දහම. එතකොට මේක ආගමක් කරා. ඔන්න ඔය ආගමක් කරපු දවස ඉඳන් අපිට හෙන ගැහුවා. ධර්මයේ හෙව්වේ නැහැ. ධර්මයේ දැනගෙන බෞද්ධයා කියන්නේ අවබෝධරණෝ හැසිරෙන්න. එතකොට කතෝලිකයා, ඈ එතකොට මුස්ලිම් මානුවා ආදි වශයෙන් පනවන එන ඒ ධර්මයට අදාළව හැසිරෙන කෙනාට ඒ ධර්මේ නම් හැඳින්න ඕනලා. හොඳයි, නිකර්ණාත අයට ඒ ධර්මිය. මක්කලි ගෝසාලගේ ශාවකයන්ට ඒ නමින් හැඳින්න ඕන. ඒ වගේම බුද්ධ ශාසනයට බෞද්ධයා කිව්වා. බෞද්ධයා කියන්නේ අවබෝධරණෝ හැසිරෙන්න, ගමන් කරන්න. මොකක්ද හසුරුවන්නේ? කය, වචනය, මනස. එන අපි බුදුන් වහන්සේගේ අවබෝධයට අනුව කය හැසිරීම දැනගන්නවා. බුදුන් වහන්සේගේ අවබෝධයට අනුව අපි දැනගන්න ඕන වචනපතේ මොකද්ද භාග්‍යතුන් වහන්සේ දේශනා කළේ. අපි දැනගන්න ඕන බුදුන් වහන්සේගේ දහමට අනුව මනසේ හැසිරීම මොකද්ද. ඔය දේ දන්නේ නැණ යා බෞද්ධෙක් නේ. එතකොට ඔයාලා හිතලා බලන්න මොකද්ද අපිට වෙච්ච දේ කියලා. කණේ කරුණා කළ පුතේ කිසිම දාක් කියන්න නම් එපා. අපි බෞද්ධ කියලා කියන්න අපි බෞද්ධ බවට උත්සාහ වෙන අය. අපි බෞද්ධ වෙන වේතා. මොකද බෞද්ධයෙක් නම් එයාට පුළුවන් වෙන්න ඕන බුදුන් වහන්සේ අදාළ චතුරාර්ය සත්‍ය ධර්මයේ පිරිසුදු කියන්න පුළුවන් වෙනවා. කියන්නේ කියන්නේ දරාගත්ත දේ තියෙනවා. සමහර අයට කියන්න බෑ විස්තරාත්මකව. නමුත් එයා දන්නවා, දන්න දේ සංක්ෂේපයෙන් කියන්න පුළුවන් වෙනවා. එහෙම බැරි නම් එයා බෞද්ධෙක් වෙන්නේ නැහැ. එහෙම ඇත්තම කතා. ශාවකයා කියන්නේ ඒකයි, සුතවා කියන්නේ ඒකයි. සුතවා අරිය ශාවක. එහෙම දරාගත්ත ධර්මයේ තියෙන කෙනා ආර්යයි. කිසිම දායක සසරේ යන්නේ නැහැ. සසරෙන් නිදහස් වීම කරා යන්නේ නිසා කියන ආර්යයි. ආපසු හැරීමක් නැහැ. ඒකාන්තයෙන් නිවන කරා ගමන් කරන කියන අර්ථයෙන් ආර කියනවා. සුතවාරිය ශාවකෝ, ශාවකෝ කියන එන අන්නේ බාදුතුනාසගේ ආකාර සුතා සුතේ තුල ඇති කරගත්ත ශ්‍රවණය, දහම් දැනුම අහලා, දහම් අහලා ඒ දැනුම තුලට අනුව දැනුමට පැමිණ ඒට යටත් හික්මෙන්නා කියන අර්ථයෙන් ශාවකෝ කියන්නේ. ඒ අනුව හැසිරීම, කායික වාසික මානසික රටාව හික්මවා ගැනීම. එතකොට අපි දන්නේ නැත්නම් නිරෝෂණයේ බුදුන්වහන්සේගේ දහමට අනුව, බුදුන්වහන්සේගේ දහමට අනුව එක එක ওই පොත්පත්වල තුන කියලා හරි මො එක එක හාමුදුරුවෝ අටුවා ටික ටිප්පණි වල තුන කියලා හරි ඒව වැඩක් නැහැ. කවුරු හරි අසවල් අර පූජනීය සාමිනාස කිව්වා කියලා ඒ කතන්දර වැඩක් නැහැ. මේ ගමන අපි දැනගන්න ඕන මූලය තමයි බුදුන් වහන්සේ පනවන පදනම සූත්‍ර විනය දේශනාවට අනුව අපි දැනගන්න ඕන. එක්කෝ එහෙම පිරිසුදු එහෙම කියපු දහමක සූත්‍ර දේශනාව එහෙම බහ බලලා ඒ වගේ දහමක් දරා ගන්න ඕන. එහෙම කියවෙන දහමක් තියෙනවා. ඒ නිසා මේ ඔයාලා බලන්න ඔයාලගේ ඒ බෞද්ධකම කියන පදනම. හරි, ඒ නිසා ඔය පින් කරාට, ඔය දම් පෙන් දුන්නට, නොයෙක් අප උපස්ථාන කරාට, සමාජයට උපකාර කරාට කවදාවත් දුකෙන් නිදහස් වෙන්නේ නැහැ. ඔය නොයෙක් ආගමවල දසපනට ආදී පදනම් තියෙනවා. නොයෙක් පදනම්. හැම ආගමකම නොයෙක් පුණ්‍ය ධර්මයන් තියෙනවා. හැම ආගමකම. එතකොට ඔය මක්කලි ගෝසාලගේ ධර්මයන් නැරෙන්නේ ඒකේ ඒ දෙකම, ඒ කියන්නේ කම්මවාදී ක්‍රියාවෙහි ප්‍රතිඵලයක් ඇත කියන තමන් කරන ක්‍රියාවෙහි ප්‍රතිඵලයක් ඇත කියලා පිළිගන්න ධර්මයෝ තියෙනවා මේ ලෝකේ. හැම ධර්මයකම මේ පුණ්‍ය ප්‍රතිපදනම් තියෙනවා. නමුත් ක්‍රියාවක ප්‍රතිඵලයක් නැහැ. ක්‍රියාවකින් නෙවෙයි යමු කෙනෙක්ගේ යම් ලෝක නිර්මාණය කරපු කෙනෙක්ගේ ඒ වගේ පදනම් වලට පුණ්‍ය හෝ පාප වැඩක් නැහැ. කොච්චර පව් කරත් කොච්චර පින් කරත් එයාලා ඒ පදනමෙන් නිදහස් වෙනවා මරණින් මත්තේ. ඒ වගේ මිච්ඡා ධර්මයන් නැරෙන්නේ කියන්නේ ඒව මහා භයානක මිච්ඡා දිට්ඨි ධර්මයන්. මොකද ඒ ධර්මයන් දරාගත්ත කෙනෙක්ට කවදාවත් පිරිසුදු බවක් ලැබෙන්නක ලේසි නැහැ. එයාගේ බුද්ධිය හැමතිම වහනවා. ඒ නිසා පවට තියෙන ඒ පාපයක් ඉදිරියේ අයහපත්යක් ඉදිරියේ හැකිලීමක් නැහැ මේ මිනිස්සු. ඒකයි හැකිලීමක් නැහැ. බය නැතුව ඕන දෙයක් කරන්න බලන්නද ලෝකෙදී. රුසියානු යුද පිටි, යුක්‍රේන් යුද පිටි වල නේ, ඊශ්‍රායෙල් යුද පිටි, ගාසා ඒවල, හමාස් කියයි නොඑක් සංවිධාන කියයි මේ තනි අන්තවාදී ආගමික ධර්මයන් දරාගෙන ඉන්නේ. තමන්ගේ සතුරු පිරිස් මරනවහන් නේ කන්‍යාව 70 ගණන් ලැබෙන පුදුමාකාර අධර්මය. කියන්නේ ප්‍රාණඝාතය කිරීමෙන් මෙහෙම වෙනවා. තමන් එකිනෙකා මරා දැමීමෙන් දෙවියන් වහන්සේ ළඟට යනවා. එතකොට ඒක දිව්‍යමය වෙන්න බෑ. ඒක දේව වෙන්න බෑ. ඒ පදනම මේ මිනිස් මනස බලන්නේ මොන විකෘතියක්ද? වෛරයෙන්, ක්‍රෝධයෙන්. එතකොට ඒ වගේ පදනොනුත් ලෝකේ තියෙනවා අනන්ත අපමාන. ඒ වගේ දහමුන් එකක් දෙකක් නෙවෙයි 100,000 ගණන් ධර්ම වර්ග තියෙනවා. නොඑක් පදනම් නොඑක් කොටස් කොටස් ප්‍රධාන වර්ග දෙක තුනයි තියෙන නමුත් ඔක ඇතුලේ අනු ඕන තරම් තියෙනවා ඒ සමාජයන් තුල. එතකොට ඒක අපිට වැඩක් නැහැ ලෝකේ දේවල්. එතකොට ඔයාලා බෞද්ධ කියලා කියනවනම් කටක් කරලා බෞද්ධයා කියන එකේ පදනම හොයාගන්න. බෞද්ධයා කියන්නේ නේ අවබෝධයදරනු හැසිරෙන්න. කාගේ අවබෝධයටද? අන්න ඒක. එතන දරාගන්න එන බෞද්ධ කියන්නේ මොන බෞද්ධද? යේසුස් වහන්සේගේ බෞද්ධ බව නෙවෙයි. නබිනායකගේ බෞද්ධකම නෙවෙයි. අවබෝධය නෙවෙයි. එහෙනම් ගෞතම සම්මා සම්බුදුරේගේ ලෝතර තථාගතයන් සම්මා සම්බුදුරේගේ බෞද්ධ බව. ඒවත් අවබෝධය. බෞද්ධ කියන්නේ බෝධිය. ලබාගත් අවබෝධය. තමතුලින් උපදවාගත් විශිෂ්ට ඥාණයෙන් උපදවාගත් අවබෝධය. අනේ අවබෝධයෙන් විග්‍රහ කළා මෙන්න මේ මේ කායික ක්‍රියා නොකළ යුතුයි, මේ මේ වාචික ක්‍රියා නොකළ යුතුයි, නොකිය යුතුයි, මෙන්න මේ මේ මානසික ක්‍රියා මනස අවධානයට ගත නොයුතුයි, මනසින් නොසිතිය යුතුයි. සරොක්ත ඥානය කියන්නේ සියල්ල අවබෝධ කළා. අවබෝධ කළේ සියල්ල අවබෝධ කළා. නමුත් ඒ සියල්ලෙන් සියල්ල දේශනා කරන්නේ බොහොම සල්පයක් දේශනා කරා. ඒකාන්තයෙන් සසර දුක නිදහස් වීම පිණිස පවතින සල්පය විතරයි. අනිත් සියලු ධර්මය දේශනා කරේ නැහැ. ලෝකෙටයි තියෙක වචනයක් දේශනා කරේ නැහැ. ලෝකේ නතර වෙන්නේ. බුදුන් වහන්සේගේ ධර්ම යමක් තියෙනවා නම් සූත්‍ර විනය දේශනාවේ ඒ ධහමුන් දරාගෙන කෙනෙක් ඒට අනුව දශමයක් හරි පිළිපදිනවා නම් බුද්ධ වචන දරාගෙන ඒ සියල්ල බලපාන කවද කරේ ඒකාන්තයෙන් පිරුණම් පාන. අන්නේ පිරුණම් පෑම අර්ථවත් කරගෙන ඒ සරත්ත ඥානින් සියල්ල අවබෝධ කරපු දැනුම් සම්භාරයෙන් පිරුණම් පෑම පිණිස හේතුනේ යම් වචනපතයක් වේද, යම් දැනුමක් වේද, කළ යුතු යමක් වේද, ඒක විතරක් දේශනා කළා. ඒ නිසා කියනවා සම්මා සම්බුද්ධත්වය තමන් ඇති කරගත් අවබෝධයට අනුව පමණයි ධර්ම දේශනා කළේ. එහෙනම් පැහැදිලිද? මේ ඉස්සෙල්ලා ඔයාලා බෞද්ධ කියන එක හොයාගන්න. නැත්නම් අපරාධයක් වෙන්නේ තම තමන්ට මහා මුලාවක්. හැබැයි අම්මා මේ එදත් දරුව හැදුවේ නැද්ද බුදුනාසගේ ශාවකයෝ ගිහි? අක්කර ලක්ෂ ගණන් දහස් ගණන් තුනද අම හිඟා කකා හිටපු මිනිස්සු හිටියා. අර කියව ගන්න ධර්මයේ සූදේශනා. හිඟා කකා ජීවිතේක උපුයා ඉන්නවා. එතකොට මේ මිනිසුන්ටත් හැබැයි මේ මිනිසු තිසරණේ දරාගෙන හිටියා. අන්න ඒකයි වෙනස. ගිහි උපාසක උපාසිකවරු ධර්මයේ දරාගෙන හිටියා. හැබැයිම සසරේ හැමදාම කරපු දේ ඔය කරන්නේ. සසරේ හැමදාම කරපු දේ. සසරේ හැමදාම දරුව හැදුවා. සසරේ හැමදාම දරුව වෙනුවෙන් කලි යුද්ධේ කරා. තිරිසනෙක් වෙලීද්දි පවා. ප්‍රේතයෙක් වෙලීද්දි පවා. නිරේ යරනකොට දෙවි දිව්‍ය ලෝකවල, මනුෂ්‍ය ලෝකේ, බ්‍රහ්ම ලෝකවල යරුණාම හැමදාම සසරේ ඔය දේ කළා. ගෙවල් දොරවල් හැදුවා. දරුව වෙනුවෙන් ජීවත් වුණා. දරුව වෙනුවෙන් නඩත්තු කරා. වයසට ගියා මරුණා. හැබැයි මම ඕකම කරනවා නම් ඒකයි මම කිව්වේ. ඕකම කරනවා නම් සම්බුද්ධ ශාසනයේ පදනම එයාට අහිමි වෙනවා. ඒකයි මම ඔයාලා කියන්නේ. පටන් ගන්න දිමයි මේකයි. මොකද්ද සම්බුද්ධ ශාසනයේ කියන පදනමෙන් ඔයාලගේ ජීවිතය රැටි කරගත්තදී දරුවොත් එක්කම ගමන් කරන එක නා වතු පිටු කුඹුර වතු පිටු එක්කම යන එක නා සසර හැමදාම කරපු දෙමංගේ කැකුවේ. සරත්ත ඥානයෙන් දේශනා කරේ නැහැ ලෝකේ ලෝකයටයි දියුණු. හැබැයි ලෝකේ නිදහස් වෙන ගමන් එයා ආරසාවකගේ ගිහි ජීවිතේ දියුණු වෙන පදනම පෙන්නලා දුන්නා. අප්‍රමාණයි. ඒ දහමට අනුව දියුණු කරන්න පුළුවන් පදනම හිතා ගන්නවද? හොඳේ. ඒකයි. එදා එහෙම අප්‍රමාණ පදනමක් තුනක්. අද දැන් අම්ම උපතින් දරාගෙන හිටිය දහම මොනවද කියලා උපතින් කියන්නේ මුල් කාලේ දරාගත දෙයක් නැහැ නේ අම්මා. කියන්නේ සෝද්දේශනාට අනුව පිරිසුදු. සෝද්දේශනාව හදාරන්න කියලා පොඩි කල්ලා අම්මට ඇහුණේ අවුරුදු 7-8 ඉඳන්. අන්න ඒකයි කියන්නේ. එතකොට අම්මා එහෙනම් ඇහුණේ අධර්මයක් නේ. අධර්මයක් හෝ සත්‍යයක් නොවන දෙයක්. එක්කෝ මේ අමූලික පද නම් සත්‍ය නොවන බුදුන් වහන්සේගේ දහමට අනුව නොපවතින පද නම්. ඒතොර එහෙම දේවල් දරාගෙන දරාගෙන හැබැයි අම්මා චූටි කාලේ ඉඳන් අවුරුදු 7 ඉඳන් ඇහුවනම් දහම් පදේ පදේ හැරි සත්‍ය ධර්මයක්. අම්මට ආරණ්‍යයකට ගියත් පන්සලකට ගියත් ගෙදරකට කවුරු හරි බණකට ආවත් කියන්නේ බුදුන් වහන්සේගේම දහම නම්. ටීවී එකක් රේඩියෝ එකක් දැම්මම ඇහෙන්නේ බුදුන් වහන්සේගේම ධර්මය නම්. උපතින්ම මොකද වෙන්නේ ඔයාලට? ඔයාලා ඇහුම්කන් දීලා දරාගෙන ඉන්නේ මොනවද? එන එදා මතක තියාගෙන භාගතුන් හසේ කාලේ ඒ දරුවන්ට උපතින් අහන්න ලැබුණේ එතනින් පසු පරම්පරා සියලටම ඇහුණු උපතින් චූටි කාලේ නම් භික්ෂුවකින් හොයවා භික්ෂුණියකින් හොයවා කාගෙන් හරි වේවා උපාසක උපාසිකාවකින් හරි තමගේ ආත්ම සියකින් හරි වේවා අම්මා තාත්තගෙන් හරි අහුණේ අම්මේ දහම් පදය සත්‍ය ධර්මය. දැන් එහෙම වුණා නම් මේ ප්‍රශ්නේ නෑනේ. ඒකයි එහෙනම් අපි විශාල අර්බුදයකට මුහුණ පාලා ඉන්නේ කියලා දරාගන්න. මේ අහුවාම ඔයාලා දන්නේ නැත්නම් ඇත්තට දැන් දහම් මහනෝනේ මේ රටේ අනන්ත අප්‍රමාණ දහම් කතාවේ නේ. නේ ටීවී එකේ මොන channel එක දැම්මත් උදේ 5 4 මාරි නම් දහම් පදනේ. ඉතින් ඒකයි නිසා බලන්නයි ඉතින් ඔයාලට වෙච්ච දේවල්. ඒ වගේම මෙහෙම දෙයක් තියෙනවා. දැන් ඔයාලට බුදු සාසනයෙන් ඕන නැත්නම් ඒකත් නිකන් ඔයාලා තීරණයක් ගන්න. ඒ කියන්නේ දැන් ඒ කියන අවංකම දැන් කවලමේ යන්න එපා. Taman දැන හැසිරෙන්නේ. දැන හැසිරෙන්නේ නැතුව ඉන්න. හැබැයි දෙක වෙන් කරගන්න මම කියන දේ පැහැදිලිව දරාගන්න. ඒ කියන්නේ තමන් බුද්ධ ශාසනයේ පිළිබඳව හොයන්නේ නැත්නම් එහෙනම් මම බුද්ධ ශාසනයේ නමින් දන්න කියන දේවලුත් අත්තරින්. තේරුණාද නැහැ කියන එක. මොකද බුදු සසුන නෙවෙයි නම් අපි දන්න දේ දන්නේ දසමහරි බුද්ධ ශාසනයේ නෙවෙයි නම් ඒ බුදුනාසේ දේශනා කරපු දේ නෙවෙයි නම් ඒ වගේ බුද්ධ ශාසනයේ වගේ ධර්මයන් නම් අද ඕනතරම් තියෙන බුදුනාසේ පෙරණ පාන කලින් කියනවා අනාගතයේ ධර්මයේ වගේ ධර්ම ප්‍රතිරූප කොහොනතරම් බිහි වෙනවා කියලා. උපමාවත් කියන ඒ කාලේ අනාගත කල්හි ලෝකේ පහළ වෙනවා කියන රත්තරන් වගේ රත්තරන් ඉමිටේෂන් එක. අනාගත ලෝකෙ මේ රත්තරන් වගේ රත්තරණක් පහළ වෙනවා කියනවා. එදාට සැබෑ රත්තරන් මේ ලෝකෙන් අතුරු දහම වෙනවා කියනවා. එන ඔය වගේමයි කියන බුදුනාසි පනවන ධර්මයේ වගේ ධර්මයක් අනාගත කල්හි බිහි වෙනවා කියනවා. තවම බිහි වෙලා නැහැ කියනවා. බුදුනාසේ අන්තිම සතිය පිරුණම් පාන අවසාන සතිය කියන්නේ. භෝග නගරේ අන්තිම සතිය අන්තිම ගම් දෙකකට මෙහා පිරුණම් පාන කුසිනාරාට යන ගම භෝගනගරේ ගම් දෙකකට මෙහා සතියකට කලින් ඒකයි තවම බිහි වෙලා නැහැ කියන අසත් ධර්මය. නමුත් මගේ වැවෑමෙන් පිරුණම් පෑමෙන් පසුව ලෝකයේ අධර්මය බිහිනවා කියන එදාට ධර්මයේ සත්‍ය අසත් හොයාගන්න බැරි වෙනවා කියනවා. වික්කු වික්කුනි උපාසක උපාසිකාවන්ට හොයාගන්න බැරි වෙනවා කියනවා. මොකද්ද සත්‍ය දෙය කියලා. අන්න ඒකෙන් වැටකාපු ඒකෙන් වෙලිච්ච ඒකෙන් කැකෑරිච්ච පිරිසක් අද ඉන්නවා ලෝකේ පුරාට බෞද්ධ කියන පද නැහැ. ඒ නිසා චුට්ටක් ඔයාලා තීරණයක් ගන්න. බුද්ධ ශාසනයේ හොයන්නේ නැත්නම් දන්න දේවලුත් අයින් කරන්න. නිරාගමිකයෙක් වෙන අවංකම කියන්නේ. නිරාගමිකයෙක් වෙන යහපත් ගතිපැවැතුම් වලින් යුතු. ඇත්තමයි. කතෝලික හරි වේවා වෙන්න කතෝලික ආගම හදාරලා. එතකොට ඒ බුද්ධිය උපදිනවා. මේක තමන්ගේ බුද්ධියෙන් තමන්ට තේරෙනවා මේක මිච්ඡාවක්. ඒක මේක සත්‍යයක් කියලා කමක් නැහැ. තමන්ගේ බුද්ධියෙන් තමන් තීරණය කළා තියෙන්නේ. තමන් දැන. තේරුණාද කියන්නේ? සත්‍ය කිව්ව. මං දන්නේ ඔයාලා කවදද හරි තේරෙයි. ඔයා මේක විවෘත මනසෙන් අදාළ බලන්න පක්ෂයක් ගහිනොයි. වෙනසක් නෑ. දහ මහපු නැති දහම දරාගත නැති දරාගත් ධර්මයේ අර්ථ විමසපු නැති මනසෙන් ගලපගත නැති ඒ කාරණාර්භය බුද්ධ ශාසනය හැසිරීම දන්නේ නැති අය. ඒ කියන්නේ දැනුම තියෙන්න ඕන නම් දැන් කෙනෙක් චේසු එකකින් වැඩ කරන්න දන්නවා කියමු නේ. එතකොට එයාට ඒක ඉබේ පහළුණාද ඒ දැනුම? නෑනේ. ආයෙනම් කවුරු හරි එක්ක බලන් හිටියා බලන් ඉඳලා එයා ඉගෙන ගත්තනේ. දැකීමෙන් හෝ ඇසීමෙන් ඉගෙන ගත්තනේ. එහෙනම් මේකත් එහෙමයි. මේක අහලා ඉගෙන ගන්න තියෙන දෙයක්. එක්ක එයා බලන් ඉඳලා ඉගෙන ගත්තා. එක්ක එයා අහලා මේක කොහොමද මෙතෙන්දි මේ වගේ දෙයක් වුණාම කොහොමද කියලා ප්‍රශ්න කතා කරමින් ඒක අහපු දේවල් දරාගෙන මතකෙ තියාගෙන නේ ඒක රණු හැසිරුණා. මෙන්න මේ කෑල්ලේ මොකද්ද වෙන්නේ කියලා එයා දන්නේ නැත්නම් ඒක මේ මොකද්ද මේ කෑල්ලේ මොකද්ද වෙන්නේ කියලා එයා දැනගෙන එතන එක පරිහරණය කරද්දි චේන් එකක් පැනනම් කොහොමද මේක චේන් එක ගන්නෙ කොහොමද කොයි හැඩතල වලටද ඕක ගා ගන්න ඕන? ඕක දන්නේ නැහෙන පුළුවන් මිනිහෙකුට චේන් එකවත් ගා ගන්න? මදින්න. එහෙනම් හැම දෙයකම දැනුමක් මුල් වෙනවා. දැනුම තුලිනුයි දැනුම පිරිසුදු වෙනකොට එයාගේ දැක්මක් හිතනවා මෙහෙමයි චේන් එක එකකින් වැඩ කරන්නේ. මෙහෙමයි මේ ආයුධින් වැඩ කරන්නේ. මෙහෙමයි රීදුරුකම කරන්නේ. මෙහෙමයි ඒතන ඒ ස්ථානේ හැසිරෙන්නේ. මෙහෙමයි වාහනේ පස්සට ගන්නෙ. මෙහෙමයි ඉස්සරහට යන්නේ කියලානේ. එතකොට ඒක දැනගෙන හිටියේ නැත්නම් දැනුම තුලින් දන්න දේ මතකේ රඳවගෙන හිටියේ නැත්නම් ප්‍රොජෙක්ට් එක ගන්න පුළුවන්ද? එහෙනම් ඒ වගේමයි සියලු දේ සියලු හැසිරීම් වලට දැනුම මුල් වෙනවා. දැනුම ආවොත් තමයි එයාගේ එක දැක්මක් බවට පත් වෙන්නේ. දැක්ම එන්නේ නැහැ නිකන්. ඒ දැනුම දන්න දැනුම අහලා දරා ගන්න ඕන. දරාගත දේ නොදන්න නොතේරෙන තැන් නැවත අහලා ඒක පිරිසුදු කර ගන්න ඕන. පිරිසුදු කරගෙන මනසෙන් ගලපා ගන්නවා මෙන්න මේ වගේ අවස්ථාවේදී මෙහෙමයි කරන්නේ. මේ වගේ අවස්ථාවේදී මෙහෙමයි කරන්නේ. මෙන්න මෙහෙම කරද්දී මේ විදිහට හැසිරෙන්නේ කියලා එයා දැනගන්න ඕන. මනසෙන් ගලපා ගන්න ඕන. අන්නේ ගලපගත්තාම එයාගේ දැක්ම පිරිසුදු වෙනවා. චේසුසකින් වැඩ කරන්නේ මෙහෙමයි. ප්‍රීදුරු වෘතිය කරන්නේ මෙහෙමයි. මෙහෙමයි මේ ආයුධයෙන් වැඩ ගන්න කියලා. ඒ වගේම එයාගේ සම්බුද්ධ ශාසනයෙත් එහෙමයි. සම්බුද්ධ ශාසනයෙත් අපි පිරිසුදු දැනගන්න ඕන. දැනගෙන ඒ දැනගද්දී දරා ගන්න ඕන, මතකේ රඳව ගන්න ඕන, වචන නොතන්නුන තේරෙන තැන් විමස ගන්න ඕන, මනසෙන් පෙළගස ගන්න ඕන. මේ කාරණාදී මෙන්න මේ අවස්ථාවේදී මේ ක්‍රියාවේදී මෙහෙම අපි හැසිරෙන්න ඕන. බුදුන් වහන්සේ මෙහෙමයි පණවල තින්නේ කියලා. අන්න එහෙම දැනගන්නකොට ඒ දැනුම තුලින් යාට දැක්මක් ඇති වෙනවා. මේ අවස්ථාවේ මෙහෙම හැසිරෙන්න. මේ අවස්ථාවේ මෙහෙමයි කළ යුත්තේ. ඔන්න ඔකට කියනවා ditthya supatita dakma samadhiitti. අපි දන්නේ නැත්නම් බුදුන් වහන්සේගේ දහමට අනුව දන්නේ නැත්නම් අපි එතන පදනම අපි අසරණයි. තිසරණ සරණ කියන්නේ තුන් ආකාරයකින් ජීවිතයට ලැබෙන ආරක්ෂාව. තිනි සරණාගමනානි පාලියෙන්. ඒ තිසරණ සරණ කියන්නේ ඒක සිංහලත් නෙවෙයි පාලිත් නෙවෙයි. ඇත්තමයි තිසරණ සරණ කියන්නේ ඒක අර්ථ නෙවෙයි ඕක. තිසරණ සරණ කියන්නේ තිනි සරණාගමනානි පාලියෙන් සරණ ආගමණය. ආරක්ෂාව වෙත පැමිණීම, ආගමණය, ජීවිතයට පමුණුවා ගැනීම. එහෙනම් තිනි තුන් ආකාරයකින් ජීවිතය තුළට පමුණුවාගත්ත ආරක්ෂාව කොහොමද? බුදුන් වහන්සේ මෙහෙමයි. ඒ ධර්මයේ තියෙන මෙහෙමයි. ඒ ධර්මයට අනුව පිළිපදින ශාවකයෝ මෙහෙමයි කියලා ඒ තුන් ආකාරයේ ජීවිතයට පමුණුවාගත් ආරක්ෂාවට කියනවා තිනි සරණාගමනේ. ආරක්ෂාව සරණ කියන්නේ ආරක්ෂාවක් පිහිටක් පිළිසරණක්. එහෙනම් බුදුන් වහන්සේ කියන සහ ඒ උත්තම ධර්මයේ ඒ ධර්මයට අනුව පිළිපදපු ශාවකයා කියන මේ තුන් කෝණේ තමගේ ජීවිතයට පමුණුවාගත්ත තමන් ඒ වෙත පැමිණි ආරක්ෂාව. ඒ ආරක්ෂාවට පැමිණිලා ඉන්නවා. මේ නිසා බුදුන් වහන්සේ පිරිනමන පණ අවසාන රැය කියනවා. මොකද්ද කියන්නේ? අත්ත දීපා විහෙරත බික්කවේ මා අනඤ්‍ය සරණ ධම්ම සරණ ධම්ම දීපා මා අනඤ්‍ය සරණ. හොඳේ අත්ත දීපා තමන් තුලින් දහමෙන් දිවිනක් සකස ගන්න තියෙනවා තමා තුල. අන්නේ දිවින ගොඩබිමට ඇවිල්ලා ධර්මයෙන් ආරක්ෂා ඇති කරගන්න කියනවා ජීවිතේට වෙන කෙනෙක් සරණ යන්න එපා කියලා. බුදුන් වහන්සේ පිරිනමන පෑකල්ලි පුද්ගලයෙක් සරණ යන්න කියලා කොහෙවත් ලෝකේ කියන්නේ. එක මේක උත්තරේ ඉන්නේ පුද්ගලයෙක් සරණ යනවනම් සම්මා සම්බුදුරේ විතරයි. වෙන ලෝකේ කිසිම ශාවකෙක් සාරිපුත්තයන් වහන්සේව සරණ යන්නේ කවුරුවත්. පුද්ගලයෙක් වශයෙන් පොදු පිරිසක් වශයෙන් ශාවකයෙක් ඉන්නවා. ශාවකයා වශයෙන් සරණක් ඇති කරගන්නේ මේ සරණ තමයි දෙන්නේ. අසරණ බව පෙන්නලා දෙනවා. තමන්ගේ අනාරක්ෂිත බව. අසරණ කියන්නේ මේ දැන් ඔයාලා බලන සමාජයේ දැන් මේ වචන පාවිච්චි කරනනේ අසරණ මිනිහෙක් කියලා. ඒකේ ඇතුළට පොඩ්ඩක් හිතලා බලන්න. මොකක්ද ඒකේ අර්ථය? ආරක්ෂාවක් නැති අනාරක්ෂිත මිනිස්සෙ. කණ්ඩ බොනනේ තෝරලාක මැරෙලා ඒ කාරණාවෙන් ඒ අනාරක්ෂිතේ. ගෙයක් දොරක් නැහැ. වැස්සකට අවුවකට වැටලා හීතලේ මොන හරි ඇදලා මැරෙලා යන පුළුවන් කෙනෙක්. ඒ කාරණාවෙන් ඒ අනාරක්ෂිත නැ අසරණයි කියලා. දැන් හොඳට ගෙයක් දොරක් තියෙනවා හොඳට කණ්ඩ බොන්න පුළුවන් මිනිහෙකුට කියනද අසරණයි කියලා? නෑ. එහෙනම් ඒක එහෙනම් මතක තියාගන්න සරණ කියන එක පාලි පදයක්. ඔක සිංහලයට දාලා සිංහලයේ අර්ථය ඉස්මතු වුණේ මිනිස්සු සම්ප්‍රදායෙන් පරිහරණය කරනවා. බොරුවට බුද්ධ සරණන් කියන වැඩක් නෑ. බුදුන් වහන්සේගේ අවබෝධය නෝ ඇති කරගත් ආරක්ෂාව කෝ තමගේ ජීවිතේ. ඒක නැතුව කොච්චර ඔය කටින් බුද්ධ සරණන් ධම්ම සරණන් කිව්වට ඒක මහා මුලාවක් විතරයි. කවදාවත් සුගතිරවත් යන්නේ නෑ ඒ වචී කර්මය. මුලාවක් විතරයි. ඒකයි මම ඔයාලා නිරාගමික වෙන්න එක්කෝ ධර්මයේ තෝරගන්න එක්කෝ ආගමක් තෝරගන්න. ඒකයි.
ඒකයි ස්වාමීන් වහන්සේ දැන් අපි ඇත්තටම අපේ එකම වැරද්ද ධර්මයේ කියවන්නේ
ඉතින්. අන්න වජ්ජිපුත්තක භික්ෂු වහන්සේලා දෙවෙනි ධර්ම සංගණනට හේතුනේ. ඔන්න ඔතනින් තමයි මේ අධර්මයේ බිහි වුණු තැන. එතනින් පස්සේ ත්‍රිපිටකයක් ආවා. හැබැයි ත්‍රිපිටකයේ තෝරන්නේ මුල් අවුරුදු 500 බුද්ධ ශාසන. කිසිම තැනක නැහැ. කිසිම සංගායනාවක ත්‍රිපිටකයක් සංගායනා කළ නැහැ. ධම්ම විනය, සුත්ත විනය, සූත්‍ර විනය. නවංග සත්තු ශාසනේ. ආකාර 9කින් පණවපු දහම් දේශනාව. හරි? ඕකේ පဋාණපකරණ නැහැ අයියේ. හැබැයි ওই ත්‍රිපිටකයේ කියන කැලේ කාලකන්‍ය අධර්මයේ පဋාණපකරණ කියලා තියෙනවා. බුද්ධ ශාසනයේ නවාංග සාසු ශාසනයේ බුදුන් වහන්සේ පණවනවා. ඒකේ පဋාණපකරණ නැහැ. සුත්ත ගෙය්‍ය වේදල්ලාදී හිත උත්තක ජාතක අබ්බූත ධම්ම ගාථා උදාන එම් පැනවෙන 9ක් අංග 9කින් දේශනා කළ තියෙනවා. ඕකේ තව දෙකක් එකතු කරා පස්සේ. ඒ තමයි අධර්මයේ. පဋාණපකරණ කියන කාලකන්‍ය අධර්මයේ. අර බුදුරජාණන් අනාගත කල්ලි පහළ නොකු අසත් ධර්මයේ. ඒ නිසා ත්‍රිපිටකය කියන වචනේ පාවිච්චි කරන්න එපා. එහෙම එකක් බුදු සසුනේ නැහැ. බුදුන් වහන්සේ පිරුණම් පාන අන්තිම සතිය අර බෝක නගරයේදී බුදුන් වහන්සේගේ වචනේම පනවනවා. සුත්ත විනය, සූත්‍ර විනය විතරයි බුදු සසුනේදී. ඒක ඒකාන්තයෙන් පණවල ඉවරයි. ධම්ම විනය යෝ විමස්මින් ධම්ම විනේ ආදි වශයෙන් නැහැ මතන. නමුත් කිසිම තැනක අරක පණවල නැහැ. අය අහන්නේ මේක දැන් අහන්නේ ඒ විදිහට වචන පිරිසුදු කරලා.
බුද්ධ පිටක වහන්සේලා දැන් අත්තරම මේ ස්වාමීන් වහන්සේ අපිට කියවන්න වෙලාවක් නැහැ. කියන්නේ අපි මේ පාප කර්ම කරන්නේ. අපි පාප කර්මයක් කරනකොට අපිට දැනෙනවා මේක පවක් අපි මේක එහෙම දන්නවනේ ස්වාමීන් වහන්සේ. ඒකට අපි ඒ දේ මිදිලා තමයි අපි වෙන දෙයකට මෙහා වෙන්නේ. එතකොට අපි අපිට එහෙම ගොඩක් අපි සූත්‍ර මේ පිටක වහන්සේලා කියවන්න නැතුව අපි මේ යන කර්මනේ ගොඩක් වැරදිද අපිට පිනක් සිද්ධ වෙන්නේ නැද්ද?
ඔව් පින වෙනවයි. මං කිව්වේ ඒකයි. පුඤ්ඤ පාප පහිනස්ස දුක්ඛ නිරෝධේ. බුදුන් වහන්සේ පණවනවායි මේ පිනත් පවා ෂෙයා කරපු කෙනා තමයි මාර්ගඵල ලබන්නේ. අරහත් උත්තමයෙක් නම් පරිපූර්ණ මේ ජීවිතේම සියලු පව් ගෙවා දාලා සියලු පුණ්‍යත් ගෙවා දාපු කෙනෙක්. කම්මක්ඛයෝ රාද නිබ්බානන්ති. රාද සාමිනාතර කියන්නේ කම්ම ෂෙයා කරපු තැන එතන සියලු දුකෙන් වෙමීමයි කියනවා. එතකොට පුණ්‍ය කළා වැඩක් නැහැ. ඒකයි මම කිව්වේ. සසර හැමදාම පුණ්‍ය කරා. සසර හැමදාම පුණ්‍ය කරා. නැත්නම් කොහොම සුගතියකට එන්නේ? කොහොමද දෙවියන් අතරට ගියේ අපි? කොහොමද බ්‍රහ්මයන් අතරට ගියේ? කොහොමද අපායේ සැපවින්දේ? තිරිසනෙක් වුණාම හොඳට කන්න පොන් ටික ලැබුණේ කොහොමද? පින් කරපු නිසා. හැබැයි මේ පිනෙන් ප්‍රයෝජනයක් නැහැ බුද්ධ ශාසනයකදී. බුද්ධ ශාසනයේ පින තියෙන්නේ කුසලයේ දැනගත්ත කෙනාගේ යහපත් ක්‍රියාව. සැපේ පිණිස පවතින ක්‍රියාවට කියනවා පුණ්‍ය කම්ම. හරි? සැපේ පිණිස පවතින ක්‍රියාව මේ සැපේ පිණිස පවතින ක්‍රියාව දෙආකාරයකින් කරන්න පුළුවන්. අසුතව පුතුජනයට කරන්න පුළුවන්. සුතවත් අරිසාවකයටත් කරන්න පුළුවන්. සුතව අරිසාවකය කියනවා සසර දුකින් මෙම්වීම ගැන දැනගෙන යහපත් ක්‍රියාවක් හැසිරෙනවා. ඒක යාට පුණ්‍ය කම්මයක්. හැබැයි පිරුණම් පන්නේ හිතෙන්නේ වෙනස උකයි. තව කෙනෙක් කියනවා අසුතව පුතුජන. මේ ලෝකේ සාමාන්‍ය ජනතාව පුතුජනය කියන බොහෝ වූ ජනතාව කියන අර්ථයෙන් බහුල පැතිරී පවතින ජනතාව බොහෝ සිටින ජනතාව කියන අර්ථයෙන් පුතුජන කියනවා. එතකොට මේ පුතුජනයක් පින් කරනවා. දෙකම එකයි. ඔයත් ප්‍රාණඝාතයෙන් මෙමෙනවා කියන්නේ. කෙනෙක් ඉන්නවා පුතුජනේ. දැන් අපි කියමු ඔයා සුතවත් අරිසාවකය කියලා තිසරණේ දරාගත්ත. ඔයා දන්නවා සතර ත්‍රිපට්ඨාන පව වඩන විදිය, සමාධිය පව ඇති කරගන්න විදිය දන්නවා, සම්මා සමාධිය. අංගටීතු මාර්ගය වඩන විදිය දන්නවා. අරියෝ අටංගික මග්ගය දන්නවා කියමු. දැන් ඔයා ප්‍රාණඝාතයෙන් වෙන් වෙලා ඉන්නවා. දැන් ඔයාගෙන් ඒත් මතුරු එක්ක අහනවා. යම් අන්තවාදී ආගමික මතයක් දරාගෙන ඉන්න නිරේගාමී මතයක් දරා අපි කියමු ලෝකයේ තුල, කියන්නේ දෙවියන් වහන්සේ මේ ලෝකෙම ඇව්වා. නැත්නම් මරණින් මතු කිසිවක් නැත. කොච්චර පව් කරත්, කොච්චර යහපත් හැසිරුණත්, කොච්චර අයහපත් දේ කරත් මරණින් මතු නැවත ජාති ජරා මරණ නැහැ කියලා ධර්මයන් තියෙනවා මේ ලෝකෙ. එතකොට ඒ මිනිස්සෙකෙන් මතුරු එක්ක අහන එයාත් මතුරුව මරන්නේ නැහැ කියමු. ඔය දෙකේ ක්‍රියාව එකයි. චේතනාව එකයි. බොහෝ සෙයින් නේ ප්‍රාණඝාතේ මදුරුවා සම්බන්ධයෙන් කරන්නේ. උතරයි ක්‍රියාව බාහිරෙන් බැලුවොත් දෙකම එකයි. එහෙනම් දෙකම පුණ්‍ය තමයි. එකක් පිරුණම් පාන්නේ තුන, එකක් සසරේ සැප විපාක පිණිස හේතුන උච්චර. තේරුණාද? එහෙනම් බුදුන් වහන්සේ පනවනවා අන්නේ අකුසලයක් වූ පින දුරු කරන්න. අයියේ. ජාති ජරා මරණ ලැබෙන පින අත්තරින්න ඕන. අපි කරන්න ඕන පින සැප විපාක අපි උපදවන්න ඕන නිවන අර්ධය. එහෙනම් ජාති ජරා මරණේ වෙන්වීමේ ධර්මය දැනගෙන පින කරන්න කියනවා. බුදුන් වහන්සේ පනවනවා අයියේ මා පුඤ්ඤබායිත කියලා සූත්‍රයක් තියෙනවා. අන්න ඒ පිනයි බුදුන් වහන්සේ පනවන යටම ගාථාවේ. පිරිසුදු ධර්මයේ දැනගෙන ධර්මයට අනුව හැසිරෙන්න කියනවා. මා පුඤ්ඤබයි කියලා සූත්‍රයක් තියෙන යටම ගාතපදේ කියවගන්න. ඒකාන්ත කර පනවනවා. ධර්මයේ දැනගෙන සසර දුකින් වෙන්වීමේ ධර්මයේ දැනගෙන ඒ ධර්මයට අනුව හැසිරෙන්න කියනවා. අන්න එහෙම කරන පිනයි කියනවා බුදුන් වහන්සේ වර්ණනා කරන්නේ. බුදුහරු කවදාත් අකුසලයේ වර්ණනා කරන්නේ නැහැ. අකුසලයේ කියන්නේ ජාචරමන් ලැබෙන වැඩපිළිවෙල. අකුසල කිව්වා. කුසලයේ කියනවා සසර දුකින් වෙම නිදහසයි. දෙකයි. කුසල කුසලල්ලි පින්පව් වලදී තුනක් තියෙනවා. පින්පව් කුසල. පිනක් පවතයිද අකුසලයට. හේවත් ජාජරාමන්න ලැබෙන පිනක් පවතිනවනම් ඒක අකුසලයක්. ජාජරාමරණේ නිදහස් වීම පිණිස පවතින යම් යහපත් ක්‍රියාවක් තියෙනවනම් ඒක කුසලයක්. ජාජරාමරණේ නිදහස් වෙන නම් බුදුන් වහන්සේගේ දහම දැනගන්න ඕන. අයියේ කෙනෙක්ගේ ජීවිතේට ඔයාගේ ආපු ප්‍රශ්නේ තියුණ තව නිදානයක්. ඒක වාට ඒ ප්‍රශ්නේ වාට ගොඩනගන්න එමත් බැරි වෙන්නේ නැති ඒක වාට ඒක කොහේ දකින්න බැරි වෙන්නේ නැති. ඒ ප්‍රශ්නේ මං කියන්නම් දැන්. වාට මෙන්න මේකත් එකතු කරන්න හරි ඔතෙන්. දැන් කෙනෙක් සූත්‍ර විනය හදාරන්නේ නැතුව අම සූත්‍ර විනය හදාරන්න වෙලාවක් නැත්නම් අපි කොහොමද මේ තිසරණ සරණ ඇති කරගන්නේ? තියෙන ඕන ප්‍රශ්නයක් ඔයාලට. ඒක දකින්න ඔයාලට.
ඒක තමයි මගේ තියෙන
ප්‍රශ්න. නමුත් ඒක වාට ඒ වචන ටික
කියවුන්නේ.
ඔව් දකින්න බැරි වුණා. ඒතර අම්මත් එහෙමයි. ඒ කියන්නේ එහෙම මෙහෙන් දාලා එහෙම කරන්න එපා. ඔය වචන වැරදි අභියෝගයක් බුදු කෙනෙකුගේ දහමකට, බුදු කෙනෙකුගේ දහම කියලා දෙන භික්ෂුවකට. මේ මෙතන උපාසකයෙක් හරි වේවා කියනවා නම් එයාට අභියෝගයක්. සමහර අය අභියෝගවල දිනහඬ වෙනවා. උත්තර දෙන්නේ නැහැ. කාට දලාද? ඔයාලට. අපි වගේ හාර උස්සලා එනලා කියලා දෙනේ මේ ලෝකේ අඩු ඇති. අද කාලේ විශේෂයෙන්. ඒ නිසා අභියෝග කරන්න එපා. තමන්ට නොහැකියාව කියන්නේ හැකියාව කියන්නේ නොහැකි දේ ප්‍රශ්නයක් නෑ නොහැකි දේ ඒකයි මං කිව්වේ කරන්න බැරි නම් මේක හොයන්නෙත් නැත්නම් තුන් ආකාරයකින් හොයන්න ඕන මේ දහම හොයනවා නම් එක්ක සූත්‍ර විනය බහ බලන්න ඕන එක තියෙනවා ධම්ම සරණං ගච්ඡාමි එක්ක බුද්ධ සරණං ගච්ඡාමි තුලින් දහම හොයන්න ඕන භාගතුනාස ඇසුරු කරමින් භාගතුනාස ජීවිතේට තමගේ ජීවිතේට ආරක්ෂක ස්ථානය කරගන්න ඕන අද ඒක පුළුවන්ද සම්මා සම්බුදුරස ඉන්නවද පිරුණම් පාල ඒ උත්තරමයන්වත් ඇසුරු කරන්න වෙන්නේ නැහැ අයිත් මෛත්‍රී බෝධිසත්තු මෛත්‍රී සම්මා සම්බුදු පියාණන් ඇසුරු කරන්න පුළුවන් බුද්ධ සරණං කියන තැනට අය ඇසුරු කරන්න වෙන්නේ ගෞතම බුදු පියාණන්සේ අය ඇසුරු කරන්න වෙන්නේ බුදුන් වහන්සේ පනවන හැබැයි බුදුන් වහන්සේ පිරුණම් පායකල්ලි ධර්මයෙන් දකින්න පුළුවන් භාගතුනාසේ රූපේ නෙමෙයි අවබෝධය දහම අවබෝධ කළොත් හරි එතකොට කෙනෙක් සූත්‍ර විනය දේශනාවෙන් බුදුන් වහන්සේගේ දහම හදාරන්නේ නැත්නම් එක්කෝ එහෙනම් කවුද ඇසුරු කරන්න ඕන සම්මා සම්බුදු පියාණන්සේ නැමැති මහා හිරු මඩල ඇසුරු කරන්න ඕන මේ ලෝකේ ඉන්න අතිශය අති උත්තරීතර පුද්ගලයා ශ්‍රේෂ්ඨ මහා මුනිවරයා ඒ උත්තරම ඇසුරු කරන්න ඕන අද අපිට ඒ අවස්ථාව නැහැ හැබැයි සාරිපුත් තනහසේ අවස්ථාව ලැබුවා කොණ්ඩාන උත්තරමයා පළවෙනිම අවස්ථාව ලැබුවා කොණ්ඩාන සාමණේර එතකොට වප්ප බද්ධිය ආදී උත්තරමයෝ ඉන්නේ සාරිපුත් මොග්ගල්ලාදී ශ්‍රේෂ්ඨ උත්තරමයෝ අනාථ පින්ඩික උපාසකයා ඒ කියන්නේ සුදත් උපාසකයා එතකොට විශාක උපාසිකාවල ඇතුළු ඒ සියලු දෙනා ඒ මහා උත්තරම ඇසුරු කළා කෙල්ලේ බුදුනාසේ තුලින් දහමේ කොච්චර තියෙන සූත්‍ර අර විශාකාවට කරපු සූත්‍ර තියෙනවා ගොඩක් අනාථ පින්ඩික උත්තමයට කරපු දේශනා තියෙනවා ගොඩක් එතකොට එක එල්ලේ බුදුන්හසක සරණ ලැබපු අය අද ඒක එක එල්ලේ ලබන්න බෑ අපිට කෙනෙක් ධම්මා සරණං ගච්ඡාමි තුලින් තිසරණේ හොයන්නේ නැත්නම් කියන්නේ ධර්මය හදාරලා ඒකත් බැරි නම් අන්තිම තැන තමයි තියෙන්නේ මේ දහම කියලා දෙන කෙනෙක් හරියට දැනගෙන අයියේ දහම බුදුන්හසක දහමද කියලා දැනගෙන අන්න ඒ අය ඇසුරෙන් දහම හදාරන්න ඕන ඔය තුනේ නැත්නම් මේ ලෝකයේ අයියේ සරණ අතුරු දහම වෙනවා බුද්ධ ශාසනය අතුරු දහම වෙනවා අයියේ මේ මේ තුනේ එකක් බුදුන් වහන්සේ පනවන බුදුන් වහන්සේ ළඟ සාරිපුත්‍ර තනහසේ පනවන මජ්ක්‍ධිම නිකායේ තියෙන සූත්‍රයක් කෙනෙක් පැහැදිලි බවක් ඒ කියන්නේ බුදුන් වහන්සේගේ ඇසුරෙන් ධර්මය ගැන හොයවා පැහැදිලි බවක් ඇති කරගන්න නැත්නම් එයාට මේ තිසරණෙම නැහැ කියනවා එයාට ධර්මයේ සරණත් නැහැ කියනවා සංඝ සරණත් නැහැ කියනවා කෙනෙක් මේ තථාගත ශ්‍රාවකයන් කෙරෙහි පැමිණ බුදුන් වහන්සේ කවුද ධර්මය මොකද්ද සතගේ සෞඛ්‍ය මොකද්ද කියලා දැනුමක් ඇති කරගන්නේ නැත්නම් ඒත් ඔහුට තිසරණෙම නැතිනවා කියලා බලන්න බුදුන් වහන්සේ අභිමුව සාරිපුත් තනහසේ විසින් දේශනා කරන සූදසනාව මජ්ක්‍ධිම නිකායේ එහෙනම් ඔයාලා ඒකයි මං කිව්වේ නිරාගමිකයේ කියන්නේ මොකද්ද එක මතයකට නොගිය බව වෙන දෙයක් නෙවෙයි නිරාගමිකයේ කියන්නේ මේ පව් කරන කෙනෙක් නෙවෙයි හොඳේ නිරාගමිකයේ කියන්න පුළුවන් මහා උතුම් ශ්‍රේෂ්ඨ ගතිගුණ තියෙන කෙනෙක් ඇත්ත එනිසා මේ නිරාගමික කියන වචෙන්ට බය වෙන්න එපා. අද ඔය වචනේ වැරදිට පාවිච්චි කරනවා ලෝකේ. නමුත් බය වෙන්න එපා. නිරාගමිකයක තමයි ආගමක් හෝ ධර්මයක් හොයාගන්න පුළුවන් වෙන්නේ. එක මතයකට බැහැගෙන නැත්නම් එයාට තමයි මධ්‍යස්ථව මනසෙම කරන්න පුළුවන් වෙන්නේ. අන්නේ මධ්‍යස්ථ බවට පැමිණ කියන අර්ථයෙන් නිරාගමික කියන වචනේ ඔයාලා යොදා ගන්න මම කිව්ව කියලාත් මතක තියාගන්න. නැතු මේ ආගමක් නැති කරගන්න එකවත් ආගම් අත්හරින එකවත් නෙමෙයි මම මේ කියන්නේ. ධර්මයක් අත්හරින එකවත් නෙමෙයි. ධර්මයක් හොයන්න නැත්නම් තමන් මනස තමන්ගේ දකින්න ඕන තමයි මම කිසිම මතයකට නොගිය කෙනෙක් කිසිම මතයක් ගැන දැක්මක් පිරිසුදුමට නැහැ හදාarlar නැහැ දන්නේ නැහැ අන්න ඒ අර්ථයෙන් දරාගෙන නිරාගමිකයි කියන එක මේක පාපයක් නෙමෙයි හරි එහෙම කෙනෙකුටයි බුදුන් වහන්සේගේ ශ්‍රාවකයෙක් හරි ළඟට ගිහින් ඒ ධර්මයේ සමාදම් වෙන්න පුළුවන් එහෙම කෙනෙකුටයි බෝධිසත්වුත්තුමෙක් අපි කියමු මේ ලෝකේ බුදුන් වහන්සේගේ ධර්ම නැහැ කියලා අත ඇහෙන්නේ නැහැ අපි කියමු කොහේ හරි අප්‍රිකාවේ රටක එහෙ ඉන්නවනම් බෝධිසත්වුත්තුමෙක් ධානවත්තුමෙක් ඉන්නවනම් අන්න නිරාගමිත විතරයි ඒ වගේ මතයකුත් අහලා මේකේ මොකද්ද කියවෙන්නේ කියලා හදාරලා අන්න තමන් එක මතයක් එක දැක්මක් ඇති කර ගන්න පුළුවන් වෙන්නේ යමක් ජීවිතේට පමුණවා ගන්න පුළුවන් වෙන්නේ ඒ අර්ථයෙන් මම කිව්වේ ඇතුලේ අර කාලකන්ණි මතවාද හදලා තිනෝනේ ලෝකේ මේ නිරාගමිකයෝ කියලා ඒක නෙමෙයි කිසිම පදනමකට ගරහන්නෙත් නැහැ කිසිම දෙයක් ඔහු දන්නෙත් නැහැ හැබැයි ඔහු යහපත් විදිහට හැසිරෙනවා ඒක ඔහුගේ පුණ්‍ය ක්‍රියාව දැන් නිරාගමිකය කියලා ඔහුගේ පුණ්‍ය ක්‍රියාව පාප ක්‍රියාව නැති වෙන්නේ යහපත් ක්‍රියාව කරොත් එහෙට පින රැස් වෙනවා ඒකයි. ඒ නිසා මම කිව්වේ තමන් තීරණය කරන්න අර සම්ප්‍රදායෙන් ආපු උප්පැන්නෙන් ආපු ඒ කාලකණි පදනම් නෙවෙයි මේ බුදුන් වහන්සේගේ දහමක් කියලා දැන් හොයනවා එක්ක භාග්‍යතුන් වහන්සේ සම්මා සම්බුදුරෙක් මුණ ගැහෙන්න එක්ක තථාගතයන්ගේ දහම කියලා දෙන ශ්‍රාවකයෙක් ඇසුරෙන් ලබන්නේ එහෙම නැත්නම් සූත්‍ර විනය දේශනාව හදාරන්න. ඔය තුනේ විතරයි ජීවිතේකට සරණ ඇති කරගන්න පුළුවන් වෙන හේවත් අසරණ භවියතු මේ සසරේ සාපේ වැදලින් අපිට එයින් අසරණ වුණු ජාති ජරා මරණ ලැබීම කියන අසරණ භවියතු අපිට ජාති ගින්නෙන් ජරා ගින්නෙන් මරණ ගින්නෙන් දැවෙන අපිට ලබන්න තියෙන ආරක්ෂාව නොදැවි සිටීම දූපත සසර දුක මෙමීම කියන දූපතට යන්න පුළුවන් ජාජරා මරණ නැති කියන අර්ථයෙන් සරණ අසරණේ අසර ලසරණ බව ජාජරා මරණ නැමැති ගින්න ඒ දැවීම ඒෙන් වෙන්වීම තමයි මෙතන තියෙන සරණ එහෙනම් ඒ සරණ ඇති කර ගන්න නම් ඔය ආකාර තුන විතරයි තියෙන්නේ ඒ නිසා ඔය තුනෙන් කැමති එකක් තෝරගන්න අද බුදුන් වහන්සේ නෑ පිරුණාපාල සූත විනය දේශනා තියෙනවා අද අපි ඒකට අප්‍රමාණ යොමු කරන්නේ අයියේ අද ධර්මයේ කියන හාඳුරලා ඈ භික්ෂුන් වහන්සේලා පැවිද්දෝ අනන්තය අපමානේ මේ රුපියල් 25000 50000 ලක්ෂය දෙකයි කියාගෙන ධර්මයේ විකුණගෙන කන කාලකන් ඉන්නවනේ පැවිද්දෝ සිවුරු පොරවගත්ත කාලකන්ණි චීවර දාරේ ඉන්නවා අපමානේ ගිහියොත් ඉන්නවා ලෝකපුරාවට මේ රටේ විතරන්නේ ඒ නිසා එහෙම කාලකන්ණි සමාජයක් තියෙන නිසායි සම්බුද්ධ ශාසනය නාමයෙන් මේවා කියන්නේ බය නැතු. ඒ නිසා ඒ සිහිය උපදව ගන්න කැමති නම් මේ ගහන හැම දෙනා සමහර විට ඉතින් මේක ගානක් නැහැ තේරුමක් නැහැ හොඳේ ඒකයි ප්‍රශ්නේ. සමානාසනයේ ඉඳ ගන්න හොඳ නැහැ කියලා කියනවා. ඔව් නෑ ඒක ඒක අසත්‍යය. සමානාසනේ ඕන කෙනෙකුට ඉන්න පුළුවන්. ගිලන් බවක් නැතුව උස්සාසනයේ ඉන්න බෑ. සමානාසන වල ඕන තරම් ඉන්න පුළුවන්. ඕන විශික්ෂාපදවල එහෙම නැහැ. බුදුනාසි කිසිම තැනක පනවලක් නැහැ. පනවල තියෙන්නේ තමන් පහත් ආසනෙක ඉද්දී උස්සාසනයක කෙනෙක් ඉන්නො නම් ගිලන් නැති කෙනෙක් දහම් දේශනා කරන්න බෑ. තමන් හිටගෙන වාඩිවිල ඉන්න කෙනෙකුට දහම් දේශනා කරන්න බෑ. ගිලන් නම්, කියන්නේ ගිලන් කෙනෙක් වාඩිවිල ඉන්නවා. මට හිටගෙන දහම් දේශනා කරන්න පුළුවන්. අපි වාඩිවිලා ගිහි අය නැගිටලා දහම් අහන්න පුළුවන්. තේරුණානේ? එතකොට ගිහි කෙනෙක් හාසල ඉද්දි බෑ. හිස්වසුන් දාගෙන ඉද්දි බෑ. පාවහන් දාගෙන ඉද්දි දහම් කතා කරන්න බෑ. ගිලන් නැතුව. ගිලන් බවක් නැත්නම් එහෙම ඉතින් ඒක තමයි කියන්නේ අද අධර්මයේ අවිනය ගොඩක් ඇහෙනවා. ඒතේ දැවුව දරාගත්තහම බලන්න ඒක උට ඇත්තටම අපිට සත්‍යධර්මයේ ওই විදිහට ඔයා දරාගෙන හිටියේ බුදුන් වහන්සේගේ දහම්පදයක් නะ. බලන්න කොච්චර වටිනවදනේ. ඒකයි මම කිව්වේ අද තියෙන අපේ සමාජයේ දුර්ලභතාවය. තේරුණානේ? මම කලින් කිව්වේ ඕකන්න ඔය පදන. අපිට ඇහෙන්නේ දාන රේඩියෝකින් දාන ටීවීකින් කතා කරන සීරු සාමිනාසලා රේවා බුදුන් වහන්සේගේම දහම නම් කියලා දෙන්නේ. බලන්න මේ සමාජෙ මොන තරම් උතුම් වේද කියලා.
එහෙමස්ස
ඒක අන්න ඒක ප්‍රශ්න. ඒවා කියන්න බැරි තරම් ලස්සන නෝ මේ හැම ජීවිතයක්. පුදුම විදිහට ප්‍රශ්න එනවා මේ ලෝකේ මේ සිළු දෙනාගේ අවධානය යොමු වෙනවා මේ බෞද්ධ පෞල් සංස්ථාගේ. බෞද්ධ ජනතාවගේ. හිතන්න මේ ලෝකේ මේක වෙනම කතාවක් කියන්නේ මේ ලෝකේ මේ එකම එක බොහොම සුළු පිරිසයි ඉන්නේ. 10% ගානේ ඉන්නේ ලෝකයෙන් ඉන්නේ බෞද්ධ කියන ලේබලය තුලම. හිතන්න එතකොටනේ. එතකොට කොයිතරම් ඒ අවස්ථාව ඒ දසමේ ඉන්න අයටත් කොයිතරම් කෙලසෙනවද? දැන් මේ ඔක්කොම සංගණනය වෙලා තියෙන්නේ බෞද්ධ කියලා නේ ලෝකේ. අර දසමේ. ඒ දසමේ කෙලිසිච්ච හැටි බලන්න.
ඒක තංශු ගන්නත්
තමයි. ඒ බෑදම කියන්නේ පැත්ත. එදා 120ක් 30ක් ලෝකේ ජනගහනේ බෞද්ධ වෙලා ඉන්න තිබු දුන්න හසේ කාලේ 130ක් විතර. 120ක් 25ක්. ඒක ලොකු ප්‍රමාණයක්. 100ක් ගත්තොත් 20ක් විතර බෞද්ධ. එදා ඒ සාමාන්‍ය මනුස්ස ලෝකේ ජනගහනේ සාමාන්‍යයෙන් ඉන්නේ නැති. ඉතිරිට 75 නොයෙක් ධර්මයන් ඉන්නේ නැති. නමුත් හතරට එකයිනේ. ඒක ලොකු දෙයක්. එතකොට මේ පවුල් හතරක් බලනකොට එක පවුලක් බැබලෙනකොට සංසිඳිලිනකොට අනිත් පවුල් තුනක් වෙන වෙන පද නම් ඉන්නේ. ඒක දැක්කල් ඒක දැනෙන දෙයක් තමයි. හැබැයි පවුල් ලක්ෂයකට එකක් නම් ඉන්නේ ඒක පේන්නේ නැහැ නේ. අන්න ඒකයි ප්‍රශ්න. ඔන්න ඔකේ අද වෙලා දෙන්නේ. ලක්ෂ ගණක් අය තියෙන බෞද්ධ ජනතාවට. ඔක පළවෙනි කාරණාව. දෙවෙනි කාරණාව තමයි පිරිසුදු දරාගන්න අපේ ජීවෙන හැම හුස්ම රැල්ලක්ම ජීවෙන හැම තප්පරයක් පාසාම අපි යන්නේ පාපයට මුර්ග සංඥාවට අපි තුල නැද්ද මුර්ග සංඥාව? පෞගේ කාලේ තස්තවාදී සංවිධාන නොයෙක් තස්තවාදී ඇතුණානේ හෙළ සමාජයට විරුද්ධව. මේක මේ සිංහල කරේ කාලකණි සුද්ධනේ. ඈ ඊට කලින් ඔය සුද්ධ එනකොටත් මේ රටේ හෙළයෝ. දැන් රොබර්ට් නොක්ස්ගේ පොතේ බලන්න හෙළයෝ. මේක හෙළ දීප. වාගතුනාසේ ಭಾರತයේ මහභාරත් ජම්බුද්දීප නේපාල් පකිස්තාන් අෆ්ගනිස්තාන් ඔය බූතන් ඔය වගේ රටවල් එකතු වෙලා ඒ භූමි බංග්ලාදේශ ඔය පැත්ත තමයි මහා ಭಾರತය අතීතයේ ජම්බුද්දීප. මේක හෙළදීප. මේක නම මේ හෙළදීප කියන එක රොබර්ට් නොක්ස්ගේ පොතේ තියෙනවා. සුද්දවිල්ල මොකද කරන්නේ පස්සේ මේ හෙළ ජාන මේ පද්ධතිය කඩලා දාන අතීතේ වහන්න සිලෝන් කරානේ. සිලෝන් පස්සේ අපේ කාලගණි කළු සුද්ද ටික අර සිංලේ දෙමළ සහ මුස්ලිම් සහ ඉංග්‍රීසි පෘතුගීසි ලන්දේ ඉංග්‍රීසි කියන මේ පරජානවල හැදිච්ච කාලකණ්ණි නායකයෝ ටික තමයි අදත් ඉන්නේ ඔය පාර්ලිමේන්තුවේ. ඔය කාලකණ්ණි ඔක්කොම ලා මම මේ කියන්නේ. එදා ඉඳන් අද වෙනකන් ඉන්නේ ඔය කළු හැම තියෙන නමුත් පරජාන තියෙන ලේ තියෙන උන්. ඒ නිසා උන්ට මේ මව භූමිය ගැන මේ පේතෘ භූමිය ගැන හැඟීමක් නැහැ. මේකින ජනතාව ගැන හැඟීමක් නැහැ. හෙළලේ තියෙන උන් එහෙම නැහැ. හෙළලේතුණු තමගේ අම්මල තතල කෑල්ලෙන් කැල කපලා දාද්දි මේ භූමියට කරන්න තියෙන දේ කළා. මං කියන්නේ කියවක නෙමෙයි. අද මූර්ග සංඥාව අප්‍රමාණ වැඩෙනවනේ. දැන් තස්තවාදී කියුවාම නේ පහුගිය කාලේ නොඑක් තස්තවාදී ඇති වුණානේ මේ පහුගිය අවුරුදු 10ට 20ට. අර පාපී යුද්ධ ඉවර වෙලා වැඩි කල නැහැ. තස්තවාදී සංවිධාන නැවත දෙකක් තුනක් මොහො එක එක පැති වලින් මතුණා මේ රටේ. එතකොට දැන් බලන්න මේ තස්තවාදී දිහා බලන්න අපි මොන සංඥාවෙන්ද? ඝාතනය කළ යුතු කෙනෙක් කියන අර්ථයෙන් එහෙනම් ඒක තමයි මූර්ග සංඥාව කියන්නේ. දැන් අදෝක නැද්ද යුක්‍රේන රුසියා භූමියේ එකම ජාතිය. ලෝකේ පහත් මානසිකත්වයෙන් යුතු රාජ්‍යයන් එකතු වෙලා යුද්ධයක් ඇති කළා තියෙනවා. ඇති කරා. ඒක ඒ අයගේ අවස්ථාව නෙමෙයි. මේ ජාතිය නසන්න ඕන කමට. අද එකම ජාතිය ප්‍රබල ජානතේන හොඳ ශක්තිමත් ජාතියක් අද එකම භූමියක යුදවදිනවා. හැබැයි මේගොල්ලෝ බලන්නේ මේ අපේ යාළුව මේ අපේ ලේ තියෙන අපේ මේ අතීත එකට එකට හිටපු එක භාෂාව කතා කරන ජාතියක් ඉදියේ නේ. වෛරයෙන් කැකෑරිච්ච මනසෙන් බලන්නේ මොකද්ද? ඝාතනය කළ යුතු අඩුගානේ තිරිසන් සතෙක්ටවත් තියෙන අනුකම්පාව තියෙනවද? මොන ඒ එකිනෙක යුද පිටියක් දැක්කම නෑ. අන්න ඒකයි කියන්නේ ඔන්නඔකට කියන මුර්ග සංඥාව. දැන් අද ලෝකයේම දෙපැත්තක් බෙදිලා නැද්ද? එක් කෙනෙක් යුක්‍රේන ආමික පැත්තර කතා කරන කෙනෙක් රෂියා ආමික පැත්තර කතා කරනවා. එතකොට මේ මුර්ග සංඥා අනුමත කිරීම. එතකොට අපේ ඇතුලේ දසමෙන් දසමේ හැරි වැඩෙන්නේ මෙන්න මේ මුර්ග සංඥාවට අදාළ පදනම. මේ හැම මොහොතකම ප්‍රාණඝාතයේ මිම්මී යුතුයි කියන පදනමෙන් බැහැර වෙනවා. ප්‍රාණඝාතයේ සාමාන්‍ය දෙයක් වෙනවනේ. අයියේ මේ හැම මොහොතකම ඒ අර මුර්ග සංඥාවට අයිති පදනම වැඩෙනකොට අපේ මනසේ කම්මවාදී පදනම ඇත්තරෙනවා. කම්මවාදී කියන්නේ යහපත් ක්‍රියාවක් කරොත් මේක යහපත් ප්‍රතිඵලයක් තියෙයි කියන පදනම බැහැර වෙනවා. අයහපත් ක්‍රියාවක් කරොත් අයහපත් ප්‍රතිඵලයක් ලැබෙනවා කියන මනස ඒ සිහිය අපෙන් ඇත්තරනවා. එතකොට මොකද වෙන්නේ? අන්නර මුර්ග සංඥාව කරාම ගමන් කරනවා. අර ආයුෂය 10ට බහින හැම තප්පරයකම කවදාවත් මේ මිනිස්සයන් නැවත යහපත් පැත්තට හැරෙන්නේ නැහැ. ඒක වෙන්නේ නැහැ. ඒ නිසා තමන් තුලට පමුණුවාගත් ගුණධර්මකින් විතරයි තමන් රැකෙන්නේ. ඒ නිසා බුදුන් වහන්සේ පනවනවා ධර්මයේ තුල පිහිටා. මා අනඤ්‍ය සරණ පුද්ගලයේ සරණ යන්න එපා. පුද්ගලයේ ජීවිතේ ආරක්ෂාව වේ සිතන්න එපා. ධම්ම සරණ. ධර්මයේ තුලින් සරණ හොයන ආරක්ෂා ඇති කරගන්න කියන හේතුව මොකද්ද? අනාගතයේ දකින අප්‍රමාණ ධර්මයන් බිහි වෙනවා ධර්මයේ නම්. ඒ අධර්මයේ කියන්නේ එක්ක පැවිද්දෝ එක්ක ගිහියෝ ලෝකේ පුරාවට ඉන්න දෙස් විදෙස්. එතකොට මේ පුද්ගලයා සරණ යන්න එපා කිව්වේ ඒකයි. ධර්මයේ සරණ යන්න කිව්වේ මොකද? බුදුන් වහන්සේගේ ධර්ම කියලා හොයනවා. කතෝලික ධර්මයේ හෝ අල්කුරාන් ධර්මයේ හෝ ඉබදු ධර්මයක් නෙමෙයි. නොඑක් තවත් නොඑක් ධර්මයක් නෙමෙයි. දර්ශන නෙමෙයි. බුදුන් වහන්සේගේ චතුරාර්ය සත්‍ය ධර්මය කෙනෙක් හොයනවා නම් අන්න එයාට බුද්ධිය උපදිනවා. මෙන්න මේකයි භාග්‍යතුන් වහන්සේ කිව්වේ. මේකයි නොකිව්වේ. එතකොට අර අධර්මයේ කියන අය ඒ අධර්ම ඇහෙනකොට එයා දන්නවා මේ අධර්මේ මේක බුදුන් වහන්සේ දේශනා කළ නැහැ කියලා. අන්න ඒ ආරක්ෂාව ශක්තිමත් බව ඇති කරන්නේ ඒ සරණ හෙවත් අපේ පිහිටි පිලිසරණ පිණිසයි ඒ බුදුන් වහන්සේෙන් පැනෙවි ධර්මය හදාරන කිවි. අද මේකට තැනක් නැහැ මිනිස්සුන්ට. අපි දන්නවා මේක වටිනාකමක් නැහැ. හේතුව අර මනස එන්නෙන පොඩි වෙනවා. මනසේ මහත් වූ අපසරියක් දකින්න පුළුවන් පදනම එන්නෙන පොඩි කරගන්න හේතුව තමයි මෙන්න මේ ලෝකේ හැමතැනම හෙන්න ලැබෙන පාප පදන කෙනෙක් අනුමෝදා වෙනවා. ඉතින් හැම දෙයකින් ඉතින් අර හැමදාම කියන දෙයක් තියෙනවා. ඔයාලටත් මම කියලා ඇති මේ මනස පටු බවට පත් කරන මනුෂ්‍යත්වයේ පටු බවට පත් කරන ප්‍රබලම අංග පහ තමයි ඔය ශික්ෂාපද පහ. පංච දුෂ්චරිතයෙන් වෙන් වෙනවා නම් කෙනෙක් ඒකාන්තයෙන් මෙයා ජීවිතේ අර මනුෂ්‍යත්වයට දළු කුළුල් බව ලැබෙන උට. ඔහුගේ මනස තිරසනෙක් කරා පටු වෙන්නේ නැහැ. ප්‍රේතයෙක් කරා පටු වෙන්නේ නැහැ. අසුර උපත කරා පටු වෙන්නේ නැහැ. මනුෂ්‍යත්වයේ කියන කෝණය තුල හු ස්ථිර රැකෙනවා. මෙන්න මේ ශික්ෂාපද පහ ඒකාන්තයෙන් ජීවිතේ පමුණුවගෙන ඉන්නවා. ඒකාන්තයෙන් පමුණුවගෙන ඉන්නවා. ඒක කිසිසේත් වෙනස් කරගන්නේ නැත්නම් ශික්ෂාපද පහ දන්නවනේ. දන්නවද? මම හැමදාමනේ කියන්නේ පන්සිල් කියලා. පන්සිල් නෙවෙයි ශික්ෂාපද පහ. පංච දුෂ්චරිතයෙන් වෙන්වීම, සුචිරිතෙහි පස් ආකාරයකින් දහමට අනුව හැසිරෙන හැසිරීම. ඉතින් උත්සාහ කරන්න අඩුම ගානේ උතෙනි රැකෙනවා. ඒ මනසට පුළුවන් චුට්ටක් හරි තේරුම් ගන්න අයහපත යහපත වෙන නම් ඉති සරණක් නැහැ. කියන්නේ අර ඔය අහපු ප්‍රශ්නෙත් එක්ක කියන්නේ ඔක්කොම ඇත්තටම ධර්මය හදාරන්න නේ. ඒ කියන්නේ ධර්මනේ ඒ ධර්මය හදාරන්න. ඒතර මම කිව්වා ආගම් විතරන්නේ මම කෝ ඕන දර්ශනයක් හදාරන්නේ. එතකොට අද එහෙම හදාරන්න වෙන්නේ මොකද්ද අපිට? අපි දැකලා නැහැ ඒ දර්ශනයට අදාළ ඒ ආගමට අදාළ ඒ ධර්මයට අදාළ ඒ ධර්මයක කියනවා නම් මෙහෙම හස්සින් යන පුළුවන්. නේ එබදු ඉර්ධිපාතිහාර කෝණේ අද නැහැ අද ඇතර ලංකා සමාජේ නම් නැහැ අපි දන්න පදන මේ තවම නැහැ මුණ ගිහිල නැහැ හැබැයි නැහැ කියන්නේ ඉන්න වෙන්න පුළුවන් අනිවාර්යෙන් ඉන්න වෙන්න පුළුවන් තවත් තියෙන කෝණ ඉර්ධිපාතිහාර කියන්නේ එක කෝණයක් නේ නොයේ අභිඥා විශේෂවල් තියෙනවා ඉතින් මේ ඒ නිසා එදා භාග්‍යතුන් වහන්සේගෙන් ඕනතරම් ඒවා දැක්කානේ අපිව දනුනේ යමා පහ පෙළහර පායි කියේනේ අඟුලිමාල දමනේ දිර්දී පාතිහාරයක් කරා අතිශය වේගෙන් දුවන් එනවා බුදුන් වහන්සේ බොහොම සංසුන් ගමනෙන් ඇවිදින හැබැයි ඒ පියවරක අරයේ එන වේගය සමයි නමුත් බොහොම සංසුන් ගමනෙන් ඇවිදින සම්මා සම්බුදු පියන් වහන්සේ අනන්ත ජවයදාල අශ්වයන්ට වඩා වේගෙන් දුවන්න පුළුවන් මහා දුවන ඇතුන්ට වඩා වේගෙන් දුවන්න පුළුවන් මහා බලයත් ඇති කෙනෙක් අඟුලිමාල ගැන සියලු ජවයදාල එළවන කොටත් ඒ එයාගේ සියලු ජවය එක පියවරකට සම කරනවා අරයේ එක පියවරක් අතර වෙන එහෙම ඉර්ධියක් කරනවා එතන දමණය වෙන එක ඒක ප්‍රබල හේතුව එතකොට අප්‍රමාණ අනුන්ගේ හිත් දැකලා කියන දේවල් ඈ දේවදත්තගේ අනාගතය දැකලා කියන දේවල් සුනක්කත්ත මේ පිටිපස්සෙන් යද්දි සුනක්කත්තගේ හිත් දැකලා කියන දේවල් එතකොට ඉරිදි පාතිහාරවලට පාර පෙන්නලා ඇයි බුදුන් වහන්සේ පාර පෙන්නන මෙන්න ඒ කටියම සාක්ෂාත් කරනවා එතකොට ඒ සාක්ෂාත් කරපුවා තහසින් යනවා අර බුදුන් වහන්සේ ඉස්සර ආසන පනවනේ තොමයන් වහන්සේ හිටියා ඉරිදියෙන් එන්නේ මිනිස්සු ලක්ෂ ගණන් මෙහෙම වෙල් ඉන්නවා පොළොවෙන් මතුවෙන්නේ පුටු අරගෙන අහසින් මතුවෙන්නේ පුටු අරගෙන භාග්‍යවතුන් වහන්සේ ආසනිය පනවනවා නම් මොකද බන්ති මේ කවුද අර මත්පැන් ශික්ෂාපදේ සාගත සාමීන් වහන්සේ මේ සාගත කියලා ඉන්නවා මේ ඔය අර සුරාමේන කියන ශික්ෂාපදේ මත්පැන් සම්බන්ධයෙන් විචුනාසල ශික්ෂාපදේ පනවන නැතන ඒ කියන්නේ පින්ඩපාත යන උන්වහන්සේ බුද්ධ ශාසනයට එක අපයි කියලා පනවල නැහැ නමුත් නොයෙක් පැවිද්දන් වෙත දා දුන්නා ඒතර මේ මත්පැන් දා පාත්‍රේ පිරෙන්නම දෙනවා ඒක ජබ්බගේ විචුනාසල තමයි ඒක මේ මේ සාමීන් වහන්සේගේ ඉරිදීන් අහලා මිනිස්සු පැහැදිලි ඉන්නේ කොහොම හරි මේ පින්ඩපාත යන එදා පාත්‍රේ පිරෙන්නම වැඩිපුර ලැබෙන්නේ ඒවා කියන පින්ඩපාත නමතර ඒවතයි මුලින්ම ලැබෙන්නේ අන්තිමේ කාණුක වැටලා ඉන්නවා අරසා ඉරිදිමත් භික්ෂුවා හරි පස්සේ එහෙම වෙච්ච පදනමක් තියෙනවා ඒ භික්ෂුව බුදුන් වහන්සේට ඒ කාලේ කාලයක් බුදුන් වහන්සේ ළඟ හිටිය උපස්ථායක වශයෙන් පිරිසාවහම ඒ සාමීන් වහන්සේ අහසින් එන්නේ පිරිසාවහම උපස්ථායකේ පණිවිඩයක් යවනකොහම ඉවලේ මෙහෙම අහසින් බුදුන් වහන්සේ ළඟට යන්නේ පොළවෙන් කිමිදෙන්නේ ආසනේ බුදුන් වහන්සේ කොහම පනවන්න කියලා පොළවෙන් ආසනේ ආරං මතුවෙලා මිනිස්සු ඉස්සරහ 10,000, 5,000, 10,000 පිරිසතර අද ඒවා දකින්නවත් නැහැ ඒ නිසා තමයි පුතේ ඔයාලට හිතෙන්නේ මේ දහම කියන්නේ මිනිසුන්ට හොයන්න උමනාවකුත් නැත්තේ වටිනාකමකුත් නැත්තේ වගේම වෙනත් ධර්මයක් හැදෑරිය යුතුයි කියලා හරි හිතක් එන්නේ මේ ධර්මයේ හදාරන්නේ නැතුව ඒකයි හේතුව අර බුදුන් වහන්සේ පනවන ආනි කියලා සූත්‍ර දේශනාවක් අර අංක 21 අංක 22 දහම් කතාවල ඇති ආනි කියලා සූත්‍ර දේශනාවක් අංක වලින් බලන්න අර කියනවනේ මේ ඒකෙන් බෙරේ හඬ නැහැ අද බෙරේ ගහනවා කියන්නේ සම්බුද්ධ ශාසනය කියන බෙරේ වයනවා හැබැයි මේ බෙරේ තියෙන්නේ සැබෑ බෙරේනේ සම්මා සම්බුද්ධ ශාසනය කියන නාමික බෙරේකට ගහනවා කට්ටිය ගොඩක් අය අද ලෝකේ සැබෑ බෙරේ අනුනගත් අය අතිශය දුර්ලභයි ඒ නිසා අද ඒක මතුවෙන්නේ නේ අද ලෝකේ තියෙනවා ඉතින් බාහිර කතා තියෙනවා ඕන තරම් කියනවනම් නේ ශ්‍රී ලංකාවේ බුද්දිස්ට් ඈ බික්කු කියලා ගහලා මෙහෙම බැලුවාම එන්නේ කවුද කාලකණි ඥානසාරල අර මුස්ලිම් මිනිසුන ගහන වැරැන්නේ කියලා ඒ වගේ තනිකරම් පදනවා. නමුත් ගහන බලද්දී Google වල කෙනෙකුට ලෝකේ ශ්‍රී ලංකන් බුද්දිස් බික් මං කියලා හරි මොකක් හරි ගහලා බලද්දී තියුණා මේ ඉරිදීෙන් යන පොළේ ගිරා බහින එහෙම ඉරිදිමත් භික්ෂුවගේ ෆොටෝස් වීඩියෝ මොකද වෙන්නේ? ලෝකෙම මෙතෙන්ට එන්නේ නැද්ද? ජම්බුද්දීපිට නම් ජම්බුද්දීපිට අපි යන්නේ නැද්ද? දහම ඕන කෙනා යනවා. තායිලන්තේ නම් තායිලන්තේ යනවා හොයාගෙන බොහෝ පිරිසක් යනවා. අන්නේ වගේ තමයි එදත් භාග්‍යතුන් හසගෙන කටින් කට පැතිරලා දුන සන්දේශ වලින් පැතිරලා තුණා. මෙන්න මෙහෙම මහා ශ්‍රේෂ්ඨ උත්තමෙක් ඇවිල්ලා ඉන්නවා. මෙහෙම කෙනෙක් මේ ලෝකේ දහම කියනවා කියලා. අන්න ඒක ඇර ඉතිවිසෝ භගවාදී වශයෙන් කියවෙන්නේ ඒ ಗುಣ කතනේ හේතු සහිතව මෙන්න මේ අසවලදද මෙහෙම සිදුවීමක් වුණා. ඉතිපිසෝ කියන්නේ ඒකයි. යා මෙන්න මේ සිදුවීම සිදු කරගෙන භාග්‍යතුන් හස ජීවිතේ මෙන්න මෙහෙම වුණා. ඒකෙන් මේ ගුණේ ඉස්මතුනා කියලා එදා හාත්පස පැතිරලා තුනේ ලෝකේ. ඔන්න ඔහොම දෙයක්. අද අපිට පුතේ ඔකයි වැරදි. ඒ නිසා ඔයා කැමති නම් මම මුකුත් කියන්නේ නැහැ ඔයගේ මැදිස්ත වෙන්න හදාරන්න. එහෙම නැත්නම් බය වෙන්න එපා. සූත්‍ර විනය හදාරන්න අංකෙක්. කැමති නම්. තව දෙයක් තියෙනවා මේ දැන් කාගෙන් හරි මොන දෙයක් බලලා ප්‍රශ්නෙම අනිත්‍යවම ඔළු හරවල බලන්න එපා. තමන්ටත් මේ ප්‍රශ්නෙට උත්තරයක් හදාගන්න. ඔළු හරවන්න නැතු. හරි? ඒක පුරුදු වෙන්න ඒක. හරි ගතිය ඉස්කෝලේ යන පුතේ පන්තියකදී පිටිපස්සේ ඉන්න එක්කෙනෙක්ගෙන් ගුරුවරේ ප්‍රශ්නයක් අහනකොට ඔයාලා හැරිලා බලන්න ඕනේ ගුරුවරේනේ බලන්නේ. ඔයා ගුරුවරේ නෙවෙයි. මම කියන්නේ ඔයාලට විතරනේ මෙතන හැම කෙනාටම. තමන්ට ඒත් ප්‍රශ්නේ තමන් උත්තරයක් හදාගන්න විලටක් ගන්න. අන්න එතන හැරිලා බලන්න එපා. පුළුවන් නම් හදාගන්න. උත්තර දෙද්දී අප දෙක එකතු කරන් උත්තර දෙන්න. සියලු දෙනා ප්‍රශ්නයක් අහද්දී උත්තර දෙද්දී ඒක පුරුදු කරන අති උතුම් ක්‍රියාව. උත්තර දෙද්දී විතරයි පුතේ දැන් පහසුවෙන් කියන්නේ. මොකද්ද? ඒක බය නැතුව හම් පුරුදු වෙන පුතේ. ලැජ්ජ නැව ඔය පුරුදු වෙන ඔය උතුම් ගුණ පුතේ. ඔයාලා කවදදරි සමාජයේ ගියාම හැසිරෙද්දී අනාගතේ වැඩි හිටියා වෙලා ඔය ගුණ ඔයාලා ලස්සන කරනවා ඒකයි. තව කෙනෙකුට ආදර්ශයක්. හරි? ඒ වචනේ, ඒ ඉරියව්ව ඒකයි. පුදුම ඒවා වටන දේවල්. හරි? ඔය පුතා කරනවද? දැන් ලෝකේ බොහෝ දෙනා වැඳුම් පිදුම් සත්කාර තියෙනවානේ. එතකොට ඒ වැඳුම් පිදුම් ගෞරව සත්කාරය ඒ වගේම එකිනෙකාට තියෙන සෙනෙහස හැමදේම ඒ රැකවරණ එකිනෙකාගේ තියෙන බැඳීම් සම්භාරය මේ පදනම බුදුන් වහන්සේ පනවනවා. හරි? බුදු සාසනේදී. දැන් මේ අර සුතා කියන තැන අර බුදුන් වහන්සේ කොහොමද මේ දේ කරන්න කිව්වේ කියන එකයි මේ දැන් කියලා දෙන්නේ. හරි? මේක සුතයක්. මේ බුදුන් වහන්සේගේ වචනට අදාළ ප්‍රබල තැනක් කියන්නේ මේක තේරුම් ගන්න. ඒ විදිහට තේරුම් අරගෙන භාවිතා කරන්න උත්සාහ කරන්න. එතකොට අන්න ඒ කාරණාන් එයා බෞද්ධ බව ලබමු කෙනෙක්. අවබෝධ කරනවා හැසිරෙන්නේ. මොකද්ද පදනම? කතඤ්ඤෝ කතවේදී කියලා පදනමක් පැනිනවා. ඒ තමයි කතඤ්ඤෝ කියනවා. තමන්ට කළා වූ දේවල් මනසින් සිහි කරන්න ඕන. තමන්ට කරපු දේවල් සිහි කරන්න ඕන. අති උතුම් මිරියව්වක් මිනිස් කඳක් දෙයක් අහද්දී කෙලි සුජු තියාගෙන කුඩු කඳ ඉගෙන ගනිද්දි හැම දෙයකදීම වැදගත්. ඒක එතකොටයි මනසට යන්නේ. එතකොට කතඤ්ඤෝ කියලා පදනමක් තියෙන ඒ තමයි තමන්ට කරේ මොකද්ද කියලා සිහි කරන්න. එකිනෙක තමගේ අක්කා, තමගේ අයියා, තමගේ සැමියා, තමගේ බිරිඳ, තමගේ අම්මා තාත්තා තමට මොනවද කරලා තියෙන්නේ? තමගේ යහපත වෙන නිසා එකිනෙකගේ ප්‍රයත්න වෙන්නේ. මොනවද කරලා තියෙන්නේ කියලා සිහි කරන්න. වැඩක් කරන ගමන් හරි ඒවා, නිකන් ඉන්න ගමන් හරි දවසේ කොහොම හරි කතා කර සිහි කරන්න. කතඤ්ඤෝ කතවේදී. කතවේදී කියනවා අන්නේ කරපු දේවල් එහෙම සිහි කරනකොට තමගේ මතකයට නම්වනකොට පොඩි කාලේ ඉඳන් මෞගසට ගෙනෙන එකේනම් පව. එතන ඉඳන් ලේකිරි කළ පොපුටකේ ඉඳන් කන්න බොන්න ඒ හැම දෙයක්ම චූටි කාලේ පොඩි කාලේ ගෙවුන හැටි පව විතරම සිහි කරනකොට එකිනෙකාගේ එකිනෙ අලුත් අලුත් සම්බන්ධතා ඇතිවෙනකොට ඒ සම්බන්ධතාව තුළ තියෙන කතඤ්ඤු තමන්ට කරපු දේවල් මොනවද එකිනෙක කළා සිහි කරනකොට ඒ කියන්නේ තමන්ට කරපු දේ තමන් අනුන්ට කරපු දේ තමන් සිහි කරන්න ඕනේ නැහැ. තමන්ට යාගේ මොනවද ලැබෙන්නේ එකිනෙක තම තමා සිහි කරා. සිහි කරනකොට කතඤ්ඤු කතවේදී බුදුන් හස පනවනවා. ඒ කතවේදී කියන්නේ එහෙම සිහි කරනකොට ඒ සිහි කිරීම කරනකොට මොකද වෙන්නේ? දැන් ඔයා සිහි කරනවා කියමු. ඔයාගේ බිරිඳ වාට කරන දේවල්, ඔයාගේ ජීවිතේ වෙනුවෙන් කරන කැපකිරීම, උදව් උපකාර උපස්ථාන, සෙනෙහස වචනයක් හරි කියන එක වෙන්න පුළුවන්. ඒ කියන්නේ ඒ යහපත් දේ සිහි කරනකොට ඔයාට මොකද වෙන්නේ සාමාන්‍යයෙන්? එහෙම සිහි කරනකොට.
විතර ලොකු ධෛර්යයක් දැනෙනවා.
අන්න ඒකට කියනවා කතවේදී කියලා. ඒකට සංවේදී බවක් ඇති වෙනවා මනසේ. අන්නේ සංවේදී බව තුල පිහිටා කයෙන් වචනයෙන් මනසෙන් පෙරලා උදව් උපකාර කරන්න කියනවා. පෙරලා වැඳුම් පිදුම් සත්කාර පුද පූජා කරන්න කියනවා. ගෞරව වචන පරිහරණය කරන්න කියනවා. ගෞරවනීය කාය ක්‍රියා පරිහරණය කරන්න කියනවා. ගෞරවනීය මානසික ක්‍රියා පරිහරණය කරන්න කියනවා. මේකට කියනවා කත වේදී. කතඤ්ඤෝ කියන තැන ඒ කියන්නේ කත කතඤ්ඤෝ කළා වූ දේවල් මතකයට නම්වනවා. මතකයට නම්වනකොට නැවත නැවත නම්වනකොට කත වේදී කියන පදනම හැදෙනවා. ඒ තමයි ඔහුට පෙරලා නපුරු කාය ක්‍රියාවෙන් වෙන්නේ, නපුරු වාචික ක්‍රියාවෙන් වෙන්නේ, නපුරු මානසික ක්‍රියාවෙන් වෙන්නේ මේ පදනම හැදෙනවා. ඒ පදනම හැදෙනකොට එකිනෙකාගේ ස්වභාවයෙන්ම ඇති වෙන ගෞරවයක් එකිනෙකාට. ඒ ගෞරවණීය පදනමක් ඇතිවෙනවා. අන්න ඒ ගෞරවණීය පදනම තුළ පිහිටා කත වේදී. ඒ ගෞරවණීය සංවේදී බව තුළ පිහිටා කයෙන් වචනයෙන් මනසෙන් පෙරලා උදව් උපකාර කරන්න කියනවා. එතකොට කොච්චර උත්සාහ කරත් ලෝකෙ එකිනෙකා අතර පවතින ගෞරවණීය කාය ක්‍රියාව ඇති කරගන්න, ගෞරවනීය වාසික ක්‍රියා ඇති කරගන්න, ගෞරවනීය මානසික ක්‍රියා ඇති කරගන්න කොච්චර උත්සාහ කළා ඒක ඇති වෙන්නේ නැහැ. එකිනෙකා තම තමන් අනිත් අය තමන්ට මොනවද කරේ කියන දේ මතකෙට නම්වන්නේ නැත්නම් මේ උතුම් කාරණා ඇති කරගන්න ඒකාන්ත සුගතිගාමී වෙන හේතුවක්. බුදුන් වහන්සේ පනවන මේ ලෝකේ අප්පමාණ දුර්ලභ පුද්ගලයෝ 4 දෙනෙක් ඉන්නවා. ඒක පළවෙනි එක තමයි ලෞතර තථාගතතරහ සම්මා සම්බුදුපියන් වහන්සේ නමක් මේ ලෝකේ පහළ වීම. දෙක, ඒ උත්තමයන්න් වහන්සේ විසින්ම දේශනා කරනු ලබන සී සද්ධර්මයට කෙනෙක් ඇහුම්කන් දීම. තව කාරණා ගොඩක් පැනෙනවා. ඒ අහලා ඒකද අවබෝධ කිරීම. තුන, මේ ඒ ලෝකේ ඒ ධර්මයේ ඒ ආකාරයෙන්ම කියලා දෙන තථාගත ශ්‍රාවකේ ගිහිවෝ පැවිදි දෙවි මිනිස් බ්‍රහ්ම තථාගත සැබෑ ශ්‍රාවකේ මුණ ගැහිම. තුන්වෙනි ලෝකේ දුර්ලභම කාරණාව. හතරවෙනි එක තමයි මෙන්න මේ කතඤ්ඤු කතවේදී කියන පුද්ගලයාගේ මුණ ගැහිම. පැහැදිලිද? ප්‍රබලම තැන දරාගන්න ශික්ෂාපද පහ තුල පිහිටාන වාලා කුතුගුණ සිහි කරමින්, කුතුගුණ කියන්නේ ලෝක වචනේ, කතඤ්ඤු කතවේදී පාළිය සිංහලේ, තමාට කළ උපකාර සිහි කරන සිහිකොට ඒ ඇතිවෙනව ගෞරවනීය සංවේදී බව තුළ පිහිටා පෙරලා ප්‍රතිඋපකාර කිරීම කතවේදී ඇතිවෙන සංවේදී බව තුළ පිහිටා නැවත පෙරලා කරන දේ. එතකොට මෙන්න මේ පදනම් ඔයාලා කරන්නේ ශික්ෂාපද පහ තුළ පිහිටාන මතක තියාගන්න හැම සියලු කාය ක්‍රියා ඒ සියලු වාචික ක්‍රියා සියලු මානසික ක්‍රියා විපාක දෙන සුගතිය විතරයි. සුගති පතේ තීරණය කරන ශික්ෂාපද පහෙන් මේ ශික්ෂාපද පහ තුළ පිහිටා මේ බුදුසසුන දන්නේ නෙවෙයි අසුතවා පුදුජන කෙනෙක් හරි වේවා ශික්ෂාපද පහ තුළ පිහිටානා ලෝකේ කටයුතු කරන්නේ එයා ඒකාන්තයෙන්ම ආයෝජනය කළ දෙන සුගතිය. හොඳේ ඒ නිසා මතක තියාගන්න යාගේ සියලු ක්‍රියා සුගතිගාමී ක්‍රියා ශික්ෂාපද පහ තියෙනවා නම් නැත්නම් දරා ගන්න කොච්චර උතුම් ගති ගුණ තුනක් සතර අපායේ එයා ආයෝජනය කළ දේ. මේ ශික්ෂාපද පහෙන් තමයි සුගති ආයෝජනය කරන්නේ. ඒකමත කරන්න එපා මිනිස්සු හිතන්නේ නැහැ සතපහකට. ශික්ෂාපද පහෙන් සුගති ආයෝජනය කරන වෙන කිසිම දෙයකින් නෙවෙයි දානෙන් නෙවෙයි. දානයෙන් කරන්නේ ලැබුවා වූ සුගතිය විචිත්‍රවත් කරනවා ලස්සන කරනවා වර්ණවත් කරනවා නොයෙක් භෞභෝග සම්පත් ලැබීම් බහුල වෙනවා. වර්ණවත් බව විචිත්‍රවත් බවක් ඇති වෙන සුන්දර බවක් ඇති වෙනවා. හැබැයි ඒ සුගතිය තීරණය කරන්නේ ශික්ෂාපද පහෙන් අඩුම ගිහි මනුෂ්‍යයා තුළ පැවිද්දා පැවිද්දාගේ ශික්ෂා සීලයන් කියන්නේ අර සීලයටයි තී වැඳුම් පිටු ගරු සත්කාර පුදු පූජා සීලය කියන්නේ සිංහලෙන් යහපත් පැවැත්ම ධාර්මික යහපත් පැවැත්ම කියන සීලවා ශික්ෂා කියන ඒ සීලේ කොටසක් ශික්ෂාපද ජීවිතේ හික්මවා ගන්න කොන උපු නීති සුගතියට එන්න නම් මෙන්න මේ අංග පහ තුල හික්මවන්න ඕනේ ජීවිතේ. ඒකට කියනවා ශික්ෂාපද. ඒ ශික්ෂාපද සහ තවත් ගුණධර්ම වැඩෙනකොට ඉරිසයන් වෙන් වෙනකොට කුහකම් වෙන් වෙනකොට නපුර වචනේ වෙන් වෙනකොට ගරු සත්කාර වැඳුම් පිදුම් ඇති වෙනකොට අන්න යාට කියනවා සිල්වත් කෙනෙක් යහපත් පැවැත්මකින් යුතු කෙනෙක් එයා හොඳ මිනිස්සෙයි. හොඳේ ඔන්න ඔය පදනම හදාගන්න සීලය තුල පිහිටා දානීය වඩන්න නැතු දුස්සීල බව තුල පිහිටා නැහේ දන් දෙන්න එපා. එහෙම දෙන දානි බුදුන් වහන්සේ පනවන්නේ කොහෙද? තිරිසන් සතුන් අතරදී කුල හතරක් බුදුන් වහන්සේ පනවනවා. ශික්ෂාපද රකින්න නැතුව දම්පැන් දීපුවයි කොහෙද? බල්ලන් අතර, ගවයන් අතර, අශ්වයන් අතර, ඇතුන් අතර මේ කුල හතර. දිව්‍ය හෝ කියන්නේ දිව්‍ය ලෝකලත් ඉන්නවනේ තිරිසන් සතු. මනුස්ස ලෝකෙත් ඉන්නවා තිරිසන් සතු. ඒකයි. දිව්‍ය ලෝකලත් ඉන්න ඇතු, අශ්වය, අජානි අශ්වය. ඒකයි. එබඳු පදනමකට තිරිසන් ආත්මය තමයි කවදාවත් දහම අවබෝධ කරන්න බැ බුදුරු කොච්චර සියසින් දැක්කා. ඔන්නඔහොම පදනමක් සැකසෙනවා. ශික්ෂාපද පහ තොරව නම් අනේ කටයුතු කරන්න එපා.